හරි හොඳයි. ඉතින් අද අපේ සෙන්සුරාදා ධර්ම සාකච්ඡාවත් එක්කයි මුණ ගැහෙන්නේ. සාමාන්‍ය සම්ප්‍රදායක් වශයෙන් නිසරණ වන්නේ සෙන්සුරාදා ධර්ම සාකච්ඡාවක් පැවැත්වෙනවා. පූජනීය ලකුසාන හන්සේ පහළ වැඩ සිටින නිසා මේක අපිට කරන්න පොඩ්ඩක් පැවරුවා. මේ වෙනකොට අපි සංගීති සූත්‍රයෙන් මුල් කරගෙන සාකච්ඡාව කරගෙන යනවා. ඊට කලින් අපි යෝගාශ්‍රමීය කතිකාවත හෝ යෝගාශ්‍රමීය දිනචරියාව මතක් කරගන්නවා. ඉතින් එහෙමනම් මම ආරාධනා කරනවා අදර නීමිත යෝගාශ්‍රමීය කතිකාවත හෝ දිනචරියාව ඉදිරිපත් කරන්න කියලා 13 වෙනි කුටියේ ධම්මසුබද්ද සාවිනාසට.
අවසරයි සාවිනාංශ. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. යෝගාශ්‍රමීය කතිකාවත පළවෙනි කොටස. සාක්කාතම් බ්‍රහ්මචරියං සම්දිට්ඨික මකාලිකං යත් අමෝඝා පබ්බජ්ජා උත්තමත්ථස්ස පත්තිය යාය සද්ධා පබ්බජිතෝ අගාරස්මාහ ගාරියං තමේව සද්ධං බ්‍රූහේහි මාකාමස්ස වසංගමි. ශාන්ති රසෙන් රසවත් සම්බුදු සසුන් වන් කුලදරුවන් විසින් උත්තරීතර වූ ශාසන පරමාර්ථය හඳුනාගෙන ඒ උතුම් බලය ආධ්‍යාත්මෙහි සංජාත පෝෂණය සඳහා සමාරාධනය මෙහි පරමාධ්‍යාශය විය යුතුයි. සද්ධෝ මහානාම ආරාධකෝ හෝති නො අසද්ධෝ යනාදීන් වදාළ පරිදි යථෝක්ත ගුණවිශේෂය ලබා ගැනීමට සද්ධා, සති, විරිය, සමාධි, පඤ්ඤා යන ගුණ පෝෂණය කළ යුතු. ලාභ, කීර්ති, ප්‍රශංසා, කාමතාදී අශාසනික අදහසින් තොරව ශාසන පරමාර්ථයන් හදාළ ශ්‍රද්ධාදී ගුණ සම්පන්න වූ නොපසුබට වීර්ය ඇති ජීවිත පරිත්‍යාගයෙන් අභිමුඛ වූ භික්ෂු පිරිසකගෙන්ද ශාසන පරමාර්ථයන් වෙත සිත දුන් සම්බුද්ධ දේශිත ප්‍රතිපත්ති මාර්ගයේ ක්‍රියාත්මක කොට දැක්වීමෙහි ප්‍රාර්ථනාව ඇති පරිත්‍යාගශීලී ගුණනුවණැති ආධාරකාරක මණ්ඩලයකින්ද ඒට සුදුසු පරිසරයකින්ද මෙම යෝගාශ්‍රම සංස්ථාව සම්පූර්ණ විය යුතු. සික්ඛා සාජීවයෙන් සමාන වූ සමසම්භෝග පිරිසක් වූ මෙහි නිත්‍යාචාර්ය ශිෂ්‍ය සමූහයා ප්‍රතිපත්තිය පිළිබඳ විවිධ මතභේදයෙන් තොර වූ සම්මෝදමාන පිරිසක් විය යුතු. මෙම උදාර ව්‍යාපාරයට හේතු සම්පන්න භව්‍ය පුද්ගලයන්ම ඇතුළත් කොට ගත යුතු හේයින් මෙහි කෙරෙන හැම පරීක්ෂණයක්ම සියුම් ලෙසිනුත් සම්පූර්ණ ලෙසිනුත් පැවැත්විය යුත්තේය. චීවර ධාරණාදී කුඩාමහත් පැවතුම් හා පරිෂ්කාරයන්ගේ වෙනස්කම් නිසා නොයෙක් වාද විවාද පහළ වීමට ඉඩ ඇතිවන හේයින්ද එයින් උත්තමාර්ථය වැළහී යාමට හේතු පැනෙන හේයින්ද සමාන ගති සිරිත් විරිත් ඇති පිරිසක් විය යුතු. ගිහි පැවිදි කාවිසින් වුවද තමාගේ මහත්කම් උසස්කම් දක්වා අලංකාරයම සඳහා භික්ෂූන් යොදා කරන පින්කම් වලට මෙහි භික්ෂු පිරිස සම්බන්ධ නොවිය යුතු. මෙහි පැවැත්වෙන අධ්‍යාපන ක්‍රමයට බාධක කිසිම පින්කමකට හෝ උත්සවාදියකට මෙහි පිරිස සම්බන්ධ නොවිය යුතු. අරණ්‍යක භික්ෂු ප්‍රතිපත්තියට සරිරෙන හැම අධ්‍යාපනයක්ම දිය යුතු වන හේයින් යෝගාභ්‍යාශ්‍රමයන් හිද යෝගාශ්‍රමයන් හා සමාන පැවතුම් දියුණු කළ යුතු. නියම කල්‍යාණ්‍යාධ්‍යාශයෙන් උත්තමාර්ථය ලබා ගැනීම වන හෙයින් පිරිසිදු පැවතුම් දියුණු කරමින් කොහොම්කම් වංචක බව චාටු කථාදිය සම්පූර්ණයෙන් දුරලිය යුතු. ඒව මේව කෝ රාජකුමාර පංචිමානි පදානියං ගානි ඉධ රාජකුමාර භික්ඛු සද්ධෝ හෝති සද්ධාති තථාගතස්ස බෝධින් ඉතිපිසෝ භගවාරහන් සම්මා සම්බුද්ධෝ විජ්ජාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදූ අනුත්තරෝ පුරිස ධම්මසාර්ථී සත්තාදේව මනුස්සානම් බුද්ධෝ භගවාති අප්පා බාධෝ හෝති අප්පා තංකෝ සමවේපාකිනියා ගහනියා සමන්නාගතෝ හෝති නාදි සීතාය නාචුන්නාය මජ්ඣිමාය පදානක්කමාය අසටහෝ හෝති අමායාවී අතාභූතං අත්තානං ආවිකතා සත්හරිවා විඤ්ඤූසු සබ්‍රහ්මචාරීසු ආරද්ධ විරියෝ හෝති අකුසලානං ධම්මානං පහනාය කුසලානං ධම්මානං උප්පාදාය තාමවා දල්හ පරක්කමු අනිකිත ධුරෝ කුසලේසු ධම්මේසු පඤ්ඤවා හෝති උදයත්ථ ගාමිනියා පඤ්ඤාය සමන්නාගතෝ අරියාය නිබ්බේධිකාය සම්මා දුක්ඛක්ඛය ගාමිනියා ඉමානිකෝ රාජකුමාර පංච පදානියං ගාණි යන මජ්ඣිම නිකායේ බෝධිරාජ සූත්‍රයේ වදාළ භාවනානුයෝගී භික්ෂුවකට අවශ්‍ය කරුණු පරීක්ෂා කොට බලා එයින් සම්පූර්ණ වීමට උත්සාහ වැඩිය යුතු. පබ්බාජෙන්තෝපි සෝදෙත්වා පබ්බාජේතයි වදාළ හෙයින් පැවිද්ද ලබාගන්නට පැමිණියන් වූහොත් ඔහු ගැන මනා දැනීමක් ඇතිකර ගැනීමට ප්‍රවේශිකා පරීක්ෂණයක් පවත්වා එයින් සමර්ථ වූවකු දසසිල් ඇ සීලයක පිහිටුවා පණ්ඩු පලාසයකු වශයෙන් සුදුසු තැනක නවත්වා හිරණ බණදහම් හා වත්පිළිවෙත් ආදිය පුහුණු කරවා පරීක්ෂණයෙන් සමර්ථ වූවහුම පැවිදි කළ යුතු. මහණ කිරීමට නුසුදුසු ප්‍රවෘජ්ජා දෝහාදියෙන් හෝ පින්ගුණ නැති අනුවන සැදැහැ නැති කුසීතකම්මාදී අභාගයකින් යුක්ත වූවන් පණ්ඩු පලාස පන්තියෙන් ඉවත් කළ යුතුය. ජාති බෙහෙද කුල බෙහෙද ආදී නිසා ගුරු ශිෂ්‍ය දෙපක්ෂයේම කිසිදු වෙනස් හැඟීමක් පහළ නොකරගත යුතුය. යමක ඇසුරෙන් කුසල් පිරිහි අකුසල් වැඩේ නම් එබඳු කවරෙකු වුවද ආශ්‍රය නොකළ යුතු බව වදාළ හේයින් කැපකරුකමට හෝ පැවිදිකමට ගනු ලබන පුද්ගලයන් ඇසුරින් ආරාමික ලජ්ජී පිරිසගේ ලජ්ජී ධර්මයේ වෙනසී යා හැකි හේයින් පරීක්ෂා කොට භාරගත යුතුය. පිටතින් මෙහි අභ්‍යාසයේ ලැබීමට පැමිණෙන හෙරණ උපසපන් දෙකොටස පිළිබඳවද මනවින් කරුණු විචාරාම සුදුසු භාරකාරාදීන් ඇති විටම ඇතුළත් කරගත යුතුය. පිටතින් එන හෙරණුන් නැවත පැවිදි කරවීමෙන්ද උපසපන් භික්ෂූන් දල්හි කර්ම උපසම්පදාවෙන්ද යෝගාශ්‍රම මූලස්ථානයේ ප්‍රධාන අනුශාසක මාහිමියන් වහන්සේ විසින්ම ඇතුළත් කරගත යුතුයි. නාහම් භික්කවේ අඤ්ඤං ඒක ධම්මම්පි සමනුපස්සාමි යං ඒවං මහතෝ අනත්ථාය සංවත්තති අත්ථ ඉදම් භික්කවේ පාපමිත්තතායි වදාළ හේයින් සර්වානාර්ථයට හේතු වූ පාපමිත්‍ර ආශ්‍රය විසකුරු සපුන් මෙන් බැහැරකොට සුද්ධා සුද්දේහි සංවාසං කප්පියව් හෝ පතිස්සතායි වදාළ ධර්මයට අනුව තමාද ලජ්ජී ධර්මෙහි පිහිටා එබඳු වූ ලජ්ජීන් සමගම ධර්මාමිෂ සම්භෝගවල යෙදිය යුතු. කලට සුදුසු පරිදි සිකපද මැඩීමට කිසිවකුට කිසි ඉඩක් නොලැබෙන පරිදි පංචසතික සංගායනාවේදී තබාවාදාළ සංඝඥත්තිය සිහිකොට කුඩා මහත් කිසිදු සිකපදයක් නොකඩවා ප්‍රාතිමොක්ෂ සංවර සීලය රැකිය යුතු. ඉන්ද්‍රිය සංවරය ආජීව පාරිශුද්ධිය පස්සිකුම් සීලයේද හොඳින් නසා බලා දැනගෙන කිකීව අණ්ඩං යනාදී ගාථාවලින් දැක්වෙන පරිදි හොඳින් රැකිය යුතු. වත්තං න පරිපූරෙන්තෝ න සීලං පරිපූරති යනාදී ධර්මයන් සිහිකොට තේර මජ්ඣිම නවක හැම භික්ෂූන්ම කුදුමහත් සියලු වත් පිළිවෙත් හොඳින් දැනගෙන අනතිමානීව අනලස්ව සම්පූර්ණ කටයුතු. ගෝචර අගෝචර ආචාර අනාචාර පැවතුම් හා කුහනාදී වංකපතිපදා පිළිබඳව දැක්වෙන කරුණු හොඳින් දැනගෙන දලදඩු ගති හා කොහොන්වත් නොපුරා ශාන්ත දාන්ත වූ උජුපටිපන්න භාවයෝ පුරුදු කළ යුත්තාහ. ගම්වැදීම් බණකීම් ආදී අසා කටයුතු දැ හොඳින් දැනගෙන හිතුවක්කාරකම් නොකොට උපාධ්‍යාදීන්ගේ අවසරේ පරිදි ඒ දැයෙහි යෙදිය යුතු. නිද්දා රාමතා භස්සා රාමතා ගණසංගනිකා රාමතාදී ශාසන පරිහානිකර ධර්මයන්හි නොයිදී දෙතිස් කතාවන්ගෙන් තොරව අප්පිච්ච කතාදී දශකතා වස්තුවලින් පමණක් ඒ අවස්ථානුකූලව කතා පැවැත්වීමෙහි යෙදිය යුතු. දිනක් පාසා දස ධම්ම සූත්‍ර අනුමාන සූත්‍රාගත කරුණු හොඳින් උගෙන නිතර මෙනෙහි කළ යුතු. පරියාප්තියෙන් මෙන්න ප්‍රතිපත්ති ප්‍රතිවේද ශාසනද්වේ වඳවන හේයින් ධර්ම විනය පිළිබඳ මනා දැනීමක් ලැබෙන තුරු පරියාප්ති ධර්මයේ උද්ග්‍රහණය ධාරණයද කළ යුතු. ප්‍රත්‍යදායකයන්ගේ පිරිත් ආරාධනා ධර්මදේශනා ආරාධනා ආදිය සුදුසුසේ සලකා අනනුලෝමික ගිහි සංසර්ගයේ සිදු නොවනසේද කුලදූෂණාදියට හසු නොවනසේද ඔවුන් සමග සම්බන්ධය පැවැත්විය යුතුය.
හොඳයි, එතකොට අපි කියෙව්වේ යෝගාශ්‍රම කතිකාවතේ මුල් කොටස. ඉතින් එහෙමනම් අදර නියමිත සංගීත සූත්‍රයේ යම් කොටසක් ඉදිරිපත් කරන්න කියලා මම නැවතත් ආරාධනා කරනවා.
අවසරයි සෝන්ස. දීඝනිකාය පාඨික වර්ගයේ සංගීත සූත්‍රයේ තික නිපාතයේ 362 පිටුව. අත්තිකෝ ආවුසෝ තේන භගවතා ජානතා පස්සතා අරහතා සම්මා සම්බුද්ධින තයෝ ධම්මා සම්ම දක්ඛාතා තත්ථ සබ්බේ හේව සංගායි තබ්බං න විවදි තබ්බං යත ඉදම් බ්‍රහ්මචරියං අද්ධනියං අස්ස චිරට්ඨිතිකං තදස්ස බහුජන හිතාය බහුජන සුඛාය ලෝකානුකම්පාය අත්ථාය හිතාය සුඛාය ද්වේ මනුස්සානං කතමා තයෝ ධම්මා. ඇවැත්නි, අරහත් වූ සම්‍යක් සම්බුද්ධ වූ දන්නා දක්නා ඒ භාග්‍යවතුන් වහන්සේ විසින් මොනවට වදාරන ලද දහම් තුනක් ඇත. එහි සියල්ලන් විසින්ම යම්සේ මේ සස්න බොහෝ කල් පැවතිය හැකි වන්නේද බොහෝ කල් සිටුනෙක් වන්නේද එසේ සමගව ගැයිය යුතු. ඒ බොහෝ දිනාට වැඩ පිණිස, බොහෝ දිනාට සුව පිණිස, ලොවට අනුකම්පාව පිණිස, දෙව් මිනිස්නට යහපත පිණිස, වැඩ පිණිස, සුව පිණිස වන්නේය. ඒ කවර දහම් තුනෙක්ද යත්. තීනි අකුසල මූලානි ලෝභෝ අකුසල මූලං, දෝසෝ අකුසල මූලං, මෝහෝ අකුසල මූලං. තීනි කුසල මූලානි අලෝභෝ කුසල මූලං, අදෝසෝ කුසල මූලං, අමෝහෝ කුසල මූලං. තීනි දුච්චරිතානි කාය දුච්චරිතං, වචී දුච්චරිතං, මනෝ දුච්චරිතං. තීනි සුචරිතානි කාය සුචරිතං, වචී සුචරිතං, මනෝ සුචරිතං. තයෝ අකුසල විතක්කෝ කාම විතක්කෝ, ව්‍යාපාද විතක්කෝ, විහිංසා විතක්කෝ. තයෝ කුසල විතක්කෝ නෙක්ඛම්ම විතක්කෝ, අභ්‍යාපාද විතක්කෝ, අවිහිංසා විතක්කෝ. තයෝ අකුසල සංකප්පෝ කාම සංකප්පෝ, ව්‍යාපාද සංකප්පෝ, විහිංසා සංකප්පෝ. තයෝ කුසල සංකප්පෝ නෙක්ඛම්ම සංකප්පෝ, අභ්‍යාපාද සංකප්පෝ, අවිහිංසා සංකප්පෝ. තිස්සෝ අකුසල සංඥා කාම සංඥා, ව්‍යාපාද සංඥා, විහිංසා සංඥා. තිස්සෝ කුසල සංඥා නෙක්ඛම්ම සංඥා, අභ්‍යාපාද සංඥා, අවිහිංසා සංඥා. තිස්සෝ අකුසල ධාතුයෝ. කාම ධාතු, ව්‍යාපාද ධාතු, විහිංසා ධාතු, තිස්සෝ කුසල ධාතුයෝ. නෙක්කම්ම ධාතු, අව්‍යාපාද ධාතු, අවිහිංසා ධාතු. කුසල ධාතු තුනක නෛෂ්ක්‍රම්‍ය ධාතු, අව්‍යාපාද ධාතු, අවිහිංසා ධාතු.
දැන් අපි ක්‍රමානුකූලව තුනේ කරුණු කියාගෙන යන කොටසක්. ඒකෙදී අකුසල මූල ගැන සඳහන් වෙනවා. ලෝභ අකුසල මූල, දෝස අකුසල මූල, මෝහ අකුසල මූල වශයෙන්. ඊළඟට කුසල මූල සඳහන් වෙනවා. අලෝභ කුසල මූල, අදෝස කුසල මූල, අමෝහ කුසල මූල වශයෙන්. දැන් මේවා මෙහෙම කියගෙන ගිහිල්ලා ඊළඟට සංඥා ගැන එහෙම කියනවා. කාම සංඥා, ඊළඟට ව්‍යාපාද සංඥා, ඊළඟට විහිංසා සංඥා වගේ විදිහට. දැන් අන්තිමට දැන් අපි සාමාන්‍ය දන්න ක්‍රමයට වඩා පොඩ්ඩක් එහාට ගිහිල්ලා ඊළඟ කතා කරනවා කාම ධාතු, ව්‍යාපාද ධාතු, විහිංසා ධාතු. ඒකෙම අනිත් පැත්ත තමයි අද කතා කරන්න තියෙන්නේ. නෙක්ඛම්ම ධාතු, ඊළඟට අව්‍යාපාද ධාතු, අවිහිංසා ධාතු කියලා. දැන් එකතකින් මේවට අර ධාතු කියන වචනේ යෙදීමත් හරි මේ එකතකින් ධර්මයේ යෙදෙන බොහොම සුන්දර කොටසක් කියන්න පුළුවන්. මොකද සාමාන්‍යයෙන් අපි පුරුදලා තියෙන්නේ මට කේන්ති ගියා, මට මගේ හිතේ රාගය ඇති වුණා, මම මුලා වුණා කියලා අර මේ සියලු සංසිද්ධියට කෙනෙක්ව ආරෝපණය කරගෙන බලන ස්වභාවයක් තමයි සාමාන්‍යයෙන් තියෙන්නේ. දැන් මෙතනට එනකොට ඊට වඩා පොඩ්ඩක් වෙනස් පැත්තකින් මේ සංගීත සූත්‍රය ඉදිරිපත් කරනවා. ඉතින් මේක ඇත්තටම සෑහෙන්න ගැඹුරුයි කියන්න පුළුවන්. මොකද අපි සාමාන්‍ය දකින මේ කෙලස් දිහා බලන බැල්මට වඩා ටිකක් එහා ගිය බැල්මක්, එහා ගිය දෘෂ්ටි කෝණකින් තමයි දැන් මේ දිහා බලන්නේ. ඒතකොට මේ බලන දැක්ම බොහොම මේ සෑහෙන ගැඹුරක විපස්සනාවකින් බලන බැල්මක් තමයි මෙතන තියෙන්නේ. දැන් අපි සාමාන්‍යයෙන් අපි හිතමු රාගයක් හිතට පැන නැගුණාම ඒ වෙනුවට අපි ඔන්න ඒකේ ප්‍රතිවිරුද්ධ පැත්තක් ඉස්සරහට ගන්න හදනකොට, අපි දුන්නා අසුභ භවනාවක් කඩනකොට, ඉතින් අපි එතනත් අර හොඳට සත්ත්ව පුජ්‍යල සංඥාව සහිතව තමයි ඉතින් මෙතන අපි කටයුතු කරන්නේ. අපි දුන්නේ මිය ගිය කෙනෙක්ගේ සිරුරක් අරගෙන ඒකේ කොටස් බලනවා, කෙස් බලනවා, ලොම් බලනවා, නිය බලනවා, දත් බලනවා. ඉතින් ඊළඟට සෙම් සොට්ටු සැරව, ඉතින් මේ වගේ අර ඒකට දීපු නම් ගම් වලින් තාම සම්මුතිය තුල තමයි අපි කටයුතු කරන්නේ. ඉතින් එහෙම කටයුතු කළා අපිට පුළුවන් අර යම් පමණකින් මේ සත්පුජ්‍යල සංඥාවක් තියාගෙන හැබැයි රාගෙන් හිත මුදව ගන්න යම් පමණක හැකියාවක් තියෙනවා. හැබැයි ඒකේ තාම අවිද්‍යාව ඉතුරු වෙච්ච ගතියකුත් තියෙනවා. ඊළඟට අපිට දේශය හිතේ පැන නැගුණාම ඒ වෙනුවට අපිට පුළුවන් ඕනනම් මෛත්‍රී භාවනා කරලා ඔන්න මම නිදුක් වෙම්මා, නිරෝගී වෙම්මා, සුවපත් වෙම්මා කියලා පටන් ගන්නවා. ඊළඟට ඔන්න මගේ අසවල් ගුරුතුමා නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා විදිහට කියලා. ඉතින් ඊළඟට අපිට ඔක පටන් අරගෙන ඉන්න සියලු සත්ත්වයන් නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා කියලා. ඉතින් අපිට මේක සත්ව සංඥාව ඔස්සේ අරගෙන යන්න පුළුවන්, පුජ්‍යල සංඥාවක් ඔස්සේ අරගෙන යන්න පුළුවන්. එහෙම ගෙනහිල්ලා අපිට හිත නැවත ද්වේෂයෙන් අයින් කරගන්නත් පුළුවන්. හැබැයි ඒ තවිද්‍යාව විතරී ස්වභාවයක් තියෙනවා. දැන් මේ කාම ධාතු, ව්‍යාපාද ධාතු, අවිහිංසා ධාතු කියලා එනකොටයි ඊළඟ නෙක්ඛම්ම ධාතු, අව්‍යාපාද ධාතු, අවිහිංසා ධාතු කියලා එනකොටයි මේකේ සම්පූර්ණම ඊට වඩා වෙනස් ගතියක් තියෙන්නේ. මෙතන දැන් කිසිසේත්ම මේ මගේ හිතේ පහළ වෙච්ච රාගයක් ගැන, මගේ හිතේ පහළ වෙච්ච ද්වේෂයක් ගැන, මගේ හිතේ පහළ වෙච්ච විහිංසාවක් ගැන නෙමෙයි මෙතන කතාව යන්නේ. එහෙම නැත්තම් මගේ හිතේ පහළ වෙච්ච නෙක්ඛම්මයක් ගැන, මගේ හිතේ පහළ වෙච්ච අව්‍යාපාදයක් ගැන, මගේ හිතේ පහළ වෙච්ච විහිංසාවක් ගැනත්, මේ අවිහිංසාවක් ගැනත් නෙමෙයි කතාව යන්නේ. සම්පූර්ණයෙන් මේක නිකන් හේතුඵල දහමක් පැත්තට තමයි අරගෙන යන්නේ. ඉතින් මෙන්න මේ හේතුඵල දහමක් පැත්තට අරගෙන ගිහිල්ලා මේවා හුදු ධාතු වශයෙන් දැකීම. අපි සාමාන්‍යයෙන් කියනවා ඔබ්ජෙක්ටිව්ලි බලනවා කියලා. මේ කියන්නේ දෙයක් දිහා ඒක එපමණකින් බලනවා. කියන්නේ ඒක ආරෝපණය කරන්න යන්නේ නැහැ. ඒකට අර ඊයේ ලොකු සානාසිකයෝ වගේ මාවකත් ආරූඪ කරන්න යන්නේ නැහැ. ඒ වෙනුවට මේක දිහා ඇත්ත ඇරිසැටියෙන් දකිනවා. දැන් ඔය පැත්තට තමයි ටික ටික ධර්මය අපිව අරගෙන යන්නේ. දැන් අපි හිතමුන්න කයක් අරගෙන කාය අනුපස්සනාවක යෙදෙන යෝගාවචරයක්. ඉතින් මුලදී ඉතින් මම ඇවිදිනවා කියලා, නැත්නම් මම සක්මන් කරනවා කියලා ඉතින් ඒ කටයුත්ත පටන් ගන්නවා. ඊළඟට අපි තුන් හුස්ම ගන්නවා කියලා, නැත්නම් ආස්වාද ප්‍රස්වාස කරනවා කියලා භාවනාව පටන් ගන්නවා. ඉතින් මේකේ ටිකක් ගැඹුරකට යනකොට මේ අර මමයා පොඩ්ඩක් තුනී වෙලා පැත්තකට වෙලා මේකේ එක්තරා අන්දමක තියෙන සංසිද්ධියට හිත යනවා. ඔන්න නිකන් කයක් හුස්ම ගන්නවා. එහෙම නැත්තම් ස්වාභාවික සංසිද්ධියක් සිද්ධ වෙනවා. නැත්තම් එක්තරා අන්දමක ක්‍රියාවලියක් සිද්ධ වෙනවා කියලා ඔන්න අපිට නිකන් අර ඒ ආකෘතිය මත, ඒ ආකාරයේ මත, ඒ ස්වභාවය මත හිත පිහිටන ගතියක් තියෙනවා. ඊළඟට ඕකත් තව ටිකක් එහාට ගියාට පස්සේ මේක තව තව නිකන් කැඩලා බිඳලා ගිහිල්ලා බොහොම සූක්ෂම මට්ටම් වලටපත් වෙලා මෙතන තියෙන තව තව සූක්ෂම මට්ටමකින් නැත්තම් සියුම් මට්ටමකින් රාශි මට්ටමකින් අපේ ඒ ඒ තියෙන සංසිද්ධිය තේරුම් ගන්න ඔන්න යෝගාචරයට හැකියාව ලැබෙනවා. ඉතින් මේවැ අන්තිමට යනකොට එහාට යනකොට තමයි තේරෙන්නේ මෙතන මේ හුදු ක්‍රියාව ස්වභාවයක් මෙතන තියෙන්නේ. එහෙම නැත්තම් හුදු හේතුඵල ධමයක් ක්‍රියාත්මක වෙන්නේ. යම් යම් හේතු කාරණාවන් නිසා ඔන්න අකුසල විතර්කයක් ඉදේ පහළ වුණා. ඒ හේතුන් අපි පෝෂණය කරන්නේ නැතුව හිටියානම් ඒකට අපි උල්පන්දම් දෙන්නේ නැතුව හිටියානම් ඔන්න ඒක හිමීට බැහැගෙන යන්න පටන් ගන්නවා. ෂේ වෙලා යන්න පටන් ගන්නවා. ඊළඟට එහෙම ගියාට පස්සේ අපි තුම අපි ඒ ක්‍රමානුකූලව සතිමත්ව මේ දිහා හොඳින් බලාගෙන හිටියානම් ඒ තුල බැස ගන්න යන්න නැතුව ඒකට උනන්දු වෙන්න යන්න නැතුව නැත්නම් ඒකට උල්පන්දම් දෙන්න යන්න නැතුව අනුග්‍රහ කරන්න යන්න නැතුව ඒ පහළ වෙච්ච අකුසලයට ඒ යාගේ හේතුන් ටික ෂය වෙලා එයාම හැම දුර වෙලා යන්න අපි ඊට සැලැස්සුවා නම් අන්න එතන තියෙනවා එක්තරා අන්දමක හේතුන් නිසා පහළ වෙච්ච යමක් හේතුන් තවදුරටත් පෝෂණය නොකිරීම නිසා උන් අභාවයට ගියා නිරුද්ධ වෙලා ගියා කියලා. එතකොට මෙතන තනිකර මේ මොකක්වත් සත්‍යයේ පුජ්‍යලයෙන් ගැන මොකක්වත්ම කතාවක් නැහැ. සම්පූර්ණයෙන්ම හේතුන් හා ඵලයන් අතර ඇතිවෙච්ච යම්කිසි සංසිද්ධියක් විතරයි වෙලා තියෙන්නේ. එතකොට රාගේ සම්බන්ධිනුත් එච්චරයි, ද්වේෂේ සම්බන්ධිනුත් එච්චරයි, මෝහේ සම්බන්ධිනුත් එච්චරයි. ඉතින් නෙක්ඛම්මේ සම්බන්ධිනුත් එච්චරයි, අව්‍යාපාදේ සම්බන්ධිනුත් එච්චරයි, අවිහිංසා සම්බන්ධිනුත් එච්චරයි. එතකොට කුසල වෙන්න පුළුවන්, අකුසල වෙන්න පුළුවන්. දැන් මේ කොයි දේ සම්බන්ධයෙන් තියෙන්නේ යන්න බොහොම පටිසමුප්පන්න ස්වභාවය. ඉතින් මේකට තමයි ඇත්තටම බුදුරජාණන් වහන්සේ අපිව යොමු කරන්නේ චිත්තානුපස්සනාවකදී හිම. ඒ කියන්නේ චිත්තානුපස්සනා මට්ටමේදී කෙලින්ම කතා කරන්නේ ඔන්න සරාගං චිත්තංති පජානාති. වීතරාගං චිත්තංති පජානාති. දැන් ඔන්න සරාග සිතක් ඇති වුණා. ඔන්න සරාග සිතක් ඇති වුණා කියලා දැනගන්න. ඉතින් කෙලින්ම හිතා ගන්න පුළුවන් මෙතන මේ කාම ධාතුව. නැත්තම් කාම සංකල්පනාවක් මෙතන දැන් මේ පහළ වෙලා තියෙන්නේ. ඔන්න කාම සංකල්පනාවක් ඇති වුණා කියලා දැනගන්නවා. ඒක දිහා බලනවා බොහොම නිකන් මේ මගේ කරගන්නේ නැතුව මේකට මොකක්වත් අයිතියක් ප්‍රකාශ කරගන්න යන්නේ නැතුව මෙන්න මේ හිතක් හිතක ඔන්න කාම ස්වභාවයක් නැත්තම් කාම සංකල්පනාවක් ඔන්න පහළ වුණා. ඊළඟට ඒකෙම ප්‍රතිවිරුද්ධ පැත්තක් වෙන්න පුළුවන්. ඔන්න ඒ වෙනුවට නෙක්ඛම් සංකල්පනාවක් පහළ වුණා. වීතරාගං චිත්තං දිපහජානාති. එතකොට මේ මට්ටමට එනකොට එකාතකින් යෝගාවචරයාගේ සෑහෙන පරිණත බවක් එන්න ඕනේ. මේ හිතේ පහළ වෙන දේවල් ගැන නිකන් අඬන්න දොඩන්න යන්නේ නැතුව තමන්ට වෛර කරන්න යන්නේ නැතුව මේ පහළ වෙන දේවල් ඒ චිත්ත ස්වභාවයක් වශයෙන් දැක ගන්න. මේ හේතුන් හරහා ඔන්න අපිටම රාගයක් ඇති වෙන නම් ඔන්න අපිටම ඇහෙන් රූපයක් දැක්කා. ඒ හරහා ඔන්න යම් පමණකට චක්කු විඥානයක් පහළ වුණා. ඒක අභිනන්දනයක් වුණා. ඊළඟට ඔන්න යම් විතර්කයක් පහළ වුණා. ඒ ඔස්සේ ප්‍රපංචයක් දක්වා දිව ගියා. ඊට පස්සෙ අපි දැන් කෙනෙක් පුජ්‍යලයක් කියලා ඔන්න සම්බන්ධ වුණා මෝහය හරහා. අවිද්‍යාව හරහා ඊට පස්සේ ඔන්න රාගය උත්සන්න වෙනවා. රාගය නැත්තම් ඇවිස්සුණා. එතකොට මේකේ මේ හේතුන් ටික බොහොම පිළිවෙලට දැක ගන්න නම් එකතකින් බුදුරජාණන් වහන්සේ ඉතින් විස්තර කරලා තියෙන නිසා ඉතින් අපිට පොඩ්ඩක් මේක ලියා ගන්න පුළුවන්. ඉතින් ඒ ලියාගෙන මේක දිහා මේ සංසිද්ධිය දිහා පොඩ්ඩක් පියවරෙන් පියවර දැක ගන්න පුළුවන් නම් අන්න එතන ලොකු ධර්ම රසයක් මතු කර ගන්න පුළුවන්. ඒ කියන්නේ මේක මේ ලිහන්න කියලා සිද්ධිය නතර වෙලා ඉන්නේ නැහැ හැබැයි. දැන් අපිට භාවනාවක් නොකරන මනසක කෙල කෝටි ගණන් ඉතින් බොහොම ෂණ මාත්‍ර කාලයක් ඇතුළතදී කෙල කෝටි ගණන් සිත ක්‍රියාත්මක වෙනවා. ඉතා ශීඝ්‍රයෙන් මේ ක්‍රියාත් කටයුතු ක්‍රියාත්මක වෙනවා. අපි රූපයක් දැක ගැනීම, ඒ හරහා නිමිති ගැනීම, ඒ හරහා ඒවා අභිනන්දනය කිරීම, ඒ හරහා තව පෝෂණය කිරීම, ඊළඟට ඒකේ බැස ගැනීම, ඒ හරහා තව රාගේ උත්සන්න වීම, මේ ඔක්කොම මුළු ක්‍රියාදාමයේම සිද්ධ වෙන්න වැඩි වෙලාවක් යන්නේ නැහැ. බොහොම මේ චිත්තක්ෂණ කීපෙන් මේ වැඩේ වෙලා ඉවරයි. ඉතින් ඒ නිසා මේ සංසිද්ධිය බොහොම ටිකක් ලිහලා කරලා මේකේ වෙන දේ තේරුම් ගන්න නම් ඉතින් සෑහෙන්න හිත එකාතකින් නිස්කලංක වෙන්න ඕනේ, අතුලේ කතාව ටිකක් සමනය වෙන්න ඕනේ, හිතේ යම් පමණක පිරිසුදු බවක් තේරුම් අරන් තියෙන්න ඕනේ. ඔන්න ඒ පිරිසුදු මනසක මේ දේ සිද්ධ වෙනකොට තාමත් ආශ්‍රව සහිතයි. ඒ නිසා මෙන්න මේ පිරිසුදු මනසක් ඔන්න ආයෙත් ගිහිල්ලා අර මඩට වැටෙනවා. ආයෙත් ගිහිල්ලා යා ආශ්‍රව හරහා අනුසය හරහා ගිහිල්ලා ඔන්න ආයෙත් රාග අරමුණක් ගන්නවා. ආයෙත් උණු උපාදාන කරනවා. එතකොට මොකද්ද මේ හිතට සිද්ධ වෙන ක්‍රියාකාරීත්වය? හිතේ ඇති වෙන සංසිද්ධිය මොකද්ද කියලා අන්න ආපස්සට හැරලා බලන ගතියක්. දැන් බලන්නේ නිකන් අමුතුම දෘෂ්ටි කෝණයකින් මෙතන මේ මොකද්ද මේ සිද්ධ වෙන්නේ කියලා නිකන් සංසිද්ධියක් නිරීක්ෂණය කරන විද්‍යාඥයෙක් වගේ අපිට පුළුවන් නම් අපේම හිත දිහා බොහෝම දෙවැන්නෙක් විදිහට බලන්න, පරතෝ බැල්මකින් බලන්න, අනුන්ගේ දෙයක් වගේ බලන්න, අන්න අපිට ලොකු විද්‍යාවක් මේ හරහා හදා ගන්නත් පුළුවන්. එතෙන්දී ආරම්භ වෙන මොකක්වත් අපිට අපි ගැන ද්වේෂයක්වත් අපේ හිත ගැන කලකිරීමක්වත් මම මේ සිල් අරන් ඉන්නේ මගේ හිතේ රාගේ පහළ වෙන්න පුළුවන්ද කියලා එහෙම කතාවක්වත් ඒ මොකක්වත් නැහැ. දැන් තියෙන්නේ මේ මොකද්දෝ හේතුන් ටිකක් සකස් වුණා. ඒ හරහා ඔන්න රාගසිතක් හිතේ පහළ වුණා. ඒ රාගසිත රාගසිත වශයෙන් දැනගත්තා. ඒ වෙනුවට අපි හිතමු නාදෝ හේතුන් ටිකක් සකස් වුණා. ඒ හේතුන් හරහා නෙක්ඛම්ම සිතක් පහළ වුණා. ඒ නෙක්ඛම්ම සිත නැත්තම් විතරාගසිත වශයෙන් දැනගත්තා. ඉතින් ඊළඟට ද්වේෂය සම්බන්ධුත් ඒ විදිහටම කියනවා. සදෝ සංචිත්තං සදෝ සංචිත්තං ති පජානාති. විත දෝ සංචිත්තං විත දෝ සංචිත්තං ති පජානාති. දැන් හිතේ ද්වේෂය පහළ වුණා. ඒකටත් යම් යම් හේතුන් මුල් වුණා. අපි හිතමු ඇහෙන් රූපයක් දැක්කා. ඒකේ තියෙන යම් යම් පටික නිමිති ගත්තා. ද්වේෂයට අතවනන යම් යම් නිමිති ටිකක් ඔන්න හිත අල්ලගත්තා. අල්ලගත්ත නිසා ඔන්න හිත දූෂිත වුණා. හිතේ යම් පමණකට ව්‍යාපාදයක් ඇවිස්සුණා. නෝකට තායි තව අපි නිමිති අරගෙන තවත් පොහොර දානවා. තව පටික නිමිති දානවා. තව පොහොර දානවා. ඔන්න ආයි දැන් ද්වේෂය තව වැඩි වෙනවා. ඔන්න දැන් යම් පමණකට මේක හිතට දැනෙන මට්ටමට ආව. ඔන්න දැන් හිත දැවෙනවා. ඔන්න දැන් හිතට කේන්ති ගිහිල්ලා. දැන් මේ මට කේන්ති ගිහිල්ලා නෙමෙයි. මේ හිතේ දැන් ද්වේෂයක් පහළ වෙලා. කියලා අර මමයා පැත්තකට දාලා අපි සත්පුජ්‍යල ප්‍රභාවේ පැත්තකට දාලා මෙන්න මේක ධාතුවක් වශයෙන් දකිනවා. මේක දැන් ඔන්න ව්‍යාපාද ධාතුවක්. මේ මෙතන තියෙන ධාතු ස්වභාවයක් මෙතන තියෙන්නේ. සත්පුජ්ජල ස්වභාවයක් මෙතන ඇත්තෙම නැහැ. හේතුන් හරහන්න ව්‍යාපාද ධාතුවක් මේ ඉස්සරහට ඇවිල්ලා. දැන් අපි කායනුපස්සනාව යෙදෙනකොට ධාතු මනසිකාර භාවනාවක යෙදෙනකොට අපි දන්නවා අපේ කයට හිත දාගෙන ඉන්නවා. හිතේ යම් පමණක අපි තුමු ඒකාග්‍රතාවයක් තියෙනවා. ඒ ඒකාග්‍රතාවය මුල් කරගෙන මේ කය දිහා නිරීක්ෂණය කරමින් ඉන්නවා. එතකොට ඔන්න අපි තුමු ඉස්සරහට එනවා බටවි ධාතු. ධාතු හතරෙන් ඔන්න පටවි ධාතු ඉස්සරහට ආවහම ඔන්න අපිට තේරෙනවා දැන් ඔන්න තද ගතියක් තේරෙනවා. එතකොට අපි තේරුම් ගන්නවා දැන් දැනෙන්නේ මේ තද ගතියක් නැත්නම් තද වීමක් මේක මේ ක්‍රියාවක් මේක මේ මම කරන පුදයක් නෙමෙයි මට මේක කිසිම පාලනයක් ඇත්තෙත් නැහැ. දැන් ආපෝ ධාතු ඉස්සරහට ඇවිල්ලත් නැහැ. තේජෝ ධාතු ඉස්සරහට ඇවිල්ලත් නැහැ. වායෝ ධාතු ඉස්සරහට ඇවිල්ලත් නැහැ. දැන් ඉස්සරහට ඇවිල්ලා තියෙන්නේ පටවි ධාතු. කියලා අන්න අපි ධාතු මුහුණුවරකින් මේ දිහා බලනවා. ඇත්ත වශයෙන්ම තියෙන්නේ කියන්නේ ඇත්ත වශයෙන්ම සිද්ධ වෙන්නේ අන්න ඒ බඳු පටිසමුප්පන්න වශයෙන් හේතුඵල සම්බන්ධයක් වශයෙන් සිද්ධ වෙච්ච ධාතුන්ගේ ක්‍රියාකාරීත්වය. ඒ ධාතුන්ගේ ක්‍රියාකාරීත්වය හරහා දැන් ඉස්සරහට ඉන්නේ දැන් මූලික වෙලා තියෙන්නේ පටවි ධාතු. අන්න අපි පටවි ධාතු හඳුන ගන්නවා මේ වෙලාවේ දැන් ඔන්න දැන් තද ගතියක් දැනෙන්නේ. ඊළඟට අපි හිතමු ඔන්න තද ගතිය යටපත් වුණා. ඒ වෙලාවට ඔන්න දැන් සෙලවෙන්න සත්පටන් ගන්නවා. දැන් වායෝ ධාතුවයි දැනන්නේ කියලා ඔන්න හඳුන ගන්නවා. ඉතින් මේ වගේම අපිට පුළුවන් ද අපේ හිත දිහා බලලා මේක මේ මම කරගන්න නැතුව මගේ කරගන්න නැතුව ඔන්න මේ වෙලාවේ රාග කොටසක් ඇවිල්ලා තියෙනවා නැත්තම් ඔන්න කාම ධාතුවක් ඉස්සරහට ඇවිල්ලා තියෙන්නේ නැත්තම් මේ වෙලාවේ ඔන්න ව්‍යාපාද ධාතුවක් ඉස්සරහට ඇවිල්ලා තියෙන්නේ මේ වෙලාවේ එහෙම නැත්තම් ඔන්න විහිංසා ධාතුවක් ඉස්සරහට ඇවිල්ලා තියෙන්නේ එහෙම නැත්තම් ඔන්න මේ වෙලාවේ නෙක්ඛම්ම ධාතුවක් ඉස්සරහට ඇවිල්ලා තියෙන්නේ මේ වෙලාවේ ඔන්න අවිහිංසා ධාතුවක් ඉස්සරහට ඇවිල්ලා තියෙන්නේ ඔන්න මේ වෙලාවේ අව්‍යාපාද ධාතුවක් ඉස්සරහට ඇවිල්ලා තියෙන්නේ ඉතින් මේ විදිහට අපිට බලන්න පුළුවන් නම් ආතතියක් හිටින්න විදිහක් නැහැ කියන්නේ රාගයට වැඩි වෙලාවක් පවතින විදිහක් නැහැ. මොකද අපි ඒ රාගේ පෝෂණය කරනවා වෙනුවට දැන් ඔන්න ඇත්ත ඇලසැටියෙන් දැක ගන්නවා. එහෙම නැත්තම් මේ සිතුවිල්ල අපි විනිවිද යනවා. ඒක හරහා යනවා. ඉතින් ඒක හරහා යනවා කියන එක විනිවිද යනවා කියන එක හරිම විචිත්‍රයි. මොකද වෙනමම දෘෂ්ටි කෝණයකින් එතකොට බලන්න. මොකද අපිට මේක පවත්වන්න නම් රාගේ හිතේ පවත්වන්න නම් අනිවාර්යයෙන්ම සංඥා අවශ්‍යයි. අනිවාර්යයෙන්ම නිමිති අවශ්‍යයි. ඒ රාගේ පෝෂණය කරන නිමිති අපි දුන්නේ නැත්තම් ඒකට පවතින්න බෑ. අපි මුලින් යම් පමණ නිමිති දීපු නිසා තමයි මේ මට්ටමට රාගයක් ආවේ. ඒ වගේම අපේ තියෙන යම් රාග අනුසයක් නිසා තමයි මේක මතුනේ. ඊට පස්සේ අපි මේ හේතුන් ටික හඳුනගෙන ඒකට තවදුරටත් පුජ්‍යල ආරෝපණයක් කරන්න යන්නේ නැතුව මම මගේ කියා ගන්න යන්නේත් නැතුව එළියේ තියෙන කෙනෙක් පුජ්‍යලයක් දකින්න යන්නේත් නැතුව මේ වෙච්ච සිද්ධිය කෙලින්ම යෝනිසෝ මනසිකාරයෙන් දකිනවා මේ තියෙන කාම ධාතුවක් මේ හේතුන් හරහා වුණ කාම ධාතුවක් ඉස්සරහට ආවා කාම සංකල්පනාවක් ඉස්සරහට ආවා ඉතින් මේ විදිහට දැක්කා නම් අන්න මෙයාට තවදුරටත් ඉන්න බැරි තත්වයක් එතනම නිකන් අර මේ ගින්නකට මේ වතුර ටිකක් ගැහුවා වගේ එතනම නිවෙන තත්ත්වයක් තමයි ඇති වෙන්නේ. මොකද මේක පෝෂණය කරන්න නම් අනිවාර්යයෙන්ම හිත නිමිති ගන්න ඕනේ. හිත රාග සංකල්පනාවක් කරහා කෙනෙක් පුජ්‍යලයක් හදා ගන්න ඕනේ. යම් පමණක අවිද්‍යාවෙන් පෝෂණයක් ලැබෙන්න ඕනේ. අපි මේ අවිද්‍යාවෙන් කරන පෝෂණය නැත්තම් මේක මේ බොහොම විදුහුරු විදිහට දකිනවා නම් අවිද්‍යාව දුරු කළා අපි පටිසමුප්පන්න වශයෙන් මේක දකිනවා නම් එතකොට මේක තවදුරටත් මෙතන ඉන්න හැකියාවක් නැහැ ඊට වඩා ඒක එතනම මේ සුන් වෙලා යනවා එතනම මේක කැලිය වලට කැඩලා යනවා එතනම නිකන් ෂය වෙලා යනවා මෙන්න මේ ෂය වීම ඊටාම මේ කියන්නේ ඇතැම් වෙලාවට කියන්නේ පටිසමුප්පන්න වශයෙන් දැකීම තුල අපි තුමු දැන් පටිසමුපාදයේ යම් බොහොම මූලික මට්ටම් වලින් මේක දැක ගන්න පුළුවන් නම් ඒක හරිම ප්‍රබල ආයුධයක් කියන්න පුළුවන්. බොහොම ප්‍රබල විපස්සනා ආයුධයක් කියන්න පුළුවන්. මොකද අර රාගයට අසුබය දාලා දුරු කරනවා වගේ එහෙම නැත්නම් ද්වේෂයට මෛත්‍රිය දාලා දුරු කරනවා වගේ නෙමෙයි මෙතෙන්දි. මෙතෙන්දි නිකන් කෙලින්ම ගින්න උඩින් ගෝණියක් දැම්මා වගේ. කෙලින්ම පවතින බැරි විදිහටම අවිද්‍යාවෙන්මයි කපලා දාන්නේ. ආයේ අර ලකුසානාසේ කියන වගේ පෙකණි වලින්මයි කපලා දාන්නේ. එතකොට ඉතින් ආයින් එහාට යන්න තැනක් ඇත්තෙම නැහැ. එයා නිකන් අන්නත්තාර වෙනවා. ඊට පස්සේ එයාට පවතින හේතු නැති වෙනවා. හේතු සම්පාදනයකින් තොර වෙනවා. හරි නිකන් අපි හිතමු මේ මලක් පිපිගෙන එද්දී නටුවෙම කැඩලා දැම්මා වගේ දැන් එයාට පිපෙන්න විදිහක් නැහැ. අපිට අහු වුණා මේ පොහොට්ටු කාලෙදිම අහු වුණා අපි මේ පොහොට්ටුවට එන්න තියෙන අපි දුන්න නෙළුම් පොහොට්ටුවක් නම් ඒ තියෙන නෙළුම් දන්නේම කපලා දැම්. ඊට පස්සේ ඉතින් එහාට යන්න තැනක් නැහැ. අන්න ඒ වගේ තමයි අපේ හිතෙත් මේ රාගේ පහළ වෙනකොට අපිට දැක ගන්න පුළුවන් ආ මේ රාගේ මේක මගේ රාගේ නෙමෙයි මේක අරයා නිසා පහළ වෙච්ච රාගේ නෙමෙයි මේක තමයි රාගේ. ඉතින් මේ විදිහට මේක දිහා අර ඒ ධාතු ස්වභාවයකින් දැක ගැනීම නැත්තම් ඉංග්‍රීසියෙන් කියනවා නම් ඔබ්ජෙක්ටිව්ලි බලනවා. ඔබ්ජෙක්ටිව්ලි කියන වචනේ හරීම කියන්නේ අර ඒ මේ මොකද්ද හැංගීම මත වෙනවා. මොකද මෙතන මේ කෙනෙක් පුජ්‍යලේක් මමෙක් කළ දැකීමක් නෙමෙයි මේ රාගේ පහළ වෙලා රාග ධාතුවක් ඉස්සරහට ඇවිල්ලා කාම ධාතුවක් ඉස්සරහට ඇවිල්ලා කියලා අන්නේ දැකන දැකීම සම්පූර්ණයෙන්ම අර පහළ වෙච්ච රාගෙට ඉන්න හිටින්න දැන් නැති වෙනවා. ඉතින් මේ වගේ තක්මත් තමයි ඇත්තටම දැන් ඔය පටිසමුප්පාදයේ බොහොම සූක්ෂම මට්ටම් වලට යට ඉඳන් උඩට එනකොට දැන් අපි හිතමු උපාදානයක් වෙන්න නම් තණ්හාවක් තියෙන්න ඕනේ. දැන් මේ ටිකක් එහාට ගිය මට්ටමක්. උපාදානය කියන්නේ යම් පමණ ග්‍රහණය කිරීමක්. තණ්හාවක් මතුවෙලා තණ්හාවට යක් වර්ධනය වෙලා ඊට පස්සේ තමයි උපාදානයක් වෙන්නේ. ඒ කියන්නේ හිත ටිකක් මේ ප්‍රපංච මට්ටමකට ගිහිල්ලා. එහෙම නැත්නම් අඩු තරමින් විතර්ක මට්ටමෙන් එහාට ගිහිල්ලා. ඉතින් ඕක ආයි මෙහාට තව ටිකක් ගත්තොත් ඔන්න වේදනාවක් කරා තමයි තණ්හාව පහළ වෙන්නේ. ඔන්න දැන් මේ අපි තාම මුලට එන්නේ. තනිකරම යෝනිසෝමනසිකාරයෙන් මුලට එන්නේ. වේදනාවක් කරායි තණ්හාව පහළ වෙන්නේ. ඒතර වේදනාව පහළ වෙන්නේ ඔන්න ස්පර්ශයක් කරා. එතකොට මේ ස්පර්ශයක් කරායි වේදනාව පහළ වෙන්නේ. එතකොට ස්පර්ශයක් පහළ වෙන්නේ ඔන්න ආයතන හරහායි ස්පර්ශයක් පහළ වෙන්නේ. ඔන්න ආයි තවත් මහට එනවා දැන් නිකන් අර අස්සට මුලට යනවා. ඉතින් ඕකේ සෑහෙන්න පුළුවන් මුලක් තමයි ඔන්න විඥානයේ හරහායි ඔන්න නාම රූපයක් පහළ වුණේ. නාම රූපයක් හරහායි විඥානයක් පහළ වුණේ කියලා ඔන්න ඔයගේ මට්ටමට එනවා කියන්නේ හිතා ගන්න බැරි තරම් බොහොම ප්‍රබලම නිකන් අර නියුක්ලියර් වෙපන්නයක් වගේ තමයි. න්‍යෂ්ටික ආයුධයක් දැම්ම පාවිච්චි කළා වගේ තමයි. තියෙන උපරිම මට්ටමකින් සූක්ෂම මට්ටමකින්ම අර මුලින්ම කපා දැමීමක් තමයි තියෙන්නේ. ඒ වගේ හරීම සූක්ෂම මට්ටමක්. ඉතින් එතෙන්දි තනිකර ධාතුන්මයි දෙන්නේ. ඉතින් එතෙන්දි තනිකරම හේතුඵල ධමයක් පමණ යන්තම් ඉතිරි වෙන්නේ. මෙතන කරන කෙනෙක්වත්, පුජ්‍යලේක්වත්, මමෙක්වත් මොකක්වත් නැහැ. හුදු හේතුඵල සම්බන්ධය. හුදු ධර්මතා. කෙලින්ම අපි නිකන් ධර්මතා බවටපත් වෙනවා. ධර්මතා ස්වභාවයක් ක්‍රියාත්මක වෙනවා ධර්මතාවන්. ඒ වශයෙන් ඒ වශයෙන් හඳුනා ගන්නවා. ඒක ඊට වඩා දෙයකුත් නෙමෙයි, ඊට වඩා අඩු දෙයකුත් නෙමෙයි. රාගේ මිසක් ද්වේෂයත් නෙමෙයි. රාගයට අපි ඕන්ට වඩා තැනක් දෙන්නෙත් නැහැ. රාගය ద్వේෂය කියලා හෝ වෙන ක්ලේශයක් කියලා හෝ වරදවල වටහගන්නෙත් නැහැ. රාගේ වශයෙන්ම හඳුනා ගන්නවා. ඊළඟට වගේම අපි ద్వේෂයක් හිතේ පහළ වෙනකොට ඔන්න ద్వේෂය වශයෙන්ම හඳුනා ගන්නවා. ద్వේෂය රාගේ වශයෙන් පටලව ගන්න යන්නෙත් නැහැ. ద్వේෂයට බය වෙන්න යන්නෙත් නැහැ. ద్వේෂයට ඕන්ට වඩා වැඩි තැනක් දෙන්න යන්නෙත් නැහැ. ඕන්ට වඩා අඩු තැනක් දෙන්න යන්නෙත් නැහැ. ඇත්ත ඇදි සැටියෙම මේ තියෙන පමණකින්ම තියෙන මට්ටමකින්ම හඳුනා ගන්නවා. ඉතින් මෙන්න මේ හඳුනා ගැනීම බොහොම ප්‍රබලයි. ඇත්ත ඇද සැටියෙන් දැකගත්තා නම් ඉන්න බෑ. ඉතින් ඒක බුදුහාඳුරෝ කියනවා මේ ඔය චේතනාකරණීය සූත්‍රෙදි එහෙම ධම්මතායසා භික්කවේ යං යථා භූතං ඥානං පස්සං නිබ්බින්දති විරජ්ජති. මහණෙනි මෙන්න මේ ධර්මතාවක් තියෙනවා යම්කිසි මනසක යථා භූත ඥාන දර්ශනයක් ඇති වුණා නම් නිබ්බිදාවක් පහළ වෙනවා කියන එක විරාගයක් පහළ වෙනවා කියන එක මහණෙනි ධර්මතාවක්. මේවා ආයි සෙල්ලම් නෙමෙයි, මේවා මේ අවකවුරුත් කරන දේවල් නෙමෙයි, මේ වෙලා නියාම ධර්මයක්. මේක තමයි ලෝ එක, මේක තමයි නියමේ. ඒකට බුදුහාඳුර කියන මේකට මේ ආයි නිබ්බිදාව පහළ වේවා කියලා මංකත් මේ සිතුවිල්ලක්වත් දාගන්න අවශ්‍ය නැහැ. චේතනාවක්වත් අවශ්‍ය නැහැ. ප්‍රාර්ථනාවක්වත් අවශ්‍ය නැහැ. මේක වෙනවා. මේක තමයි ස්වභාවය. මේක තමයි නියමය. මේක තමයි හේතුඵල ධහම. යථාභූතය දැකගත්ත නම් මේක තියෙන ඇත්ත ඇති සැටියෙන් දැකගත්ත නම් ඊළඟ ප්‍රතිඵලය ඒකේ ඒකට අදාළ ප්‍රතිඵලය ලැබෙනවාමයි. අන්න ඒ වගේ මෙතන මේ බුදුරජාන් වහන්සේ මතු කරන මෙන්න මේ හේතුඵල ධහම හරිම සුන්දරයි. මොකද දැන් අපිට වෙලා තියෙන අපි මේකේ කෙනෙක් ඈඳගෙන පුඤ්ජලයේ ඈඳගෙන මේවා ඔක්කොම නිකන් පටලවගෙන සම්පූර්ණ සංකීර්ණ කරගෙන තමයි මේකේ පැටලලා තියෙන්නේ. නමුත් අපිට මේක ලියා ගන්න පුළුවන් නම් මේ සිද්ධ වෙන ක්‍රියාවලිය බොහෝම නිෂ්කලංකව දැක ගන්න පුළුවන් නම් හරි මේකෙන් අයින් වෙලා මේ දිහා බොහෝම නිදහසේ මේකට කිසිම බයස් වීමක් නැතුව කිසිම මේකට ආරෝපණයක් කරන්න නැතුව මේ දිහා බලන්න පුළුවන් නම් අන්න අපිට මේක ලියා ගන්න පුළුවන්. يعني ඒ ලිහෙන්නේ අපි ඇත්තටම දැන් අපි හිතමු අපිට මුලින් ඕක තේරුන්නේ නැහැ. මුලින් තේරුනේ නැත්නම් ඉතින් අපි ඕක පෝෂණය කරන එකමයි කරන්නේ. අපි මේකට දා ගන්නවා, කෙනෙක් ඇඳ ගන්නවා, ස්ත්‍රියක් කියා ගන්නවා, පුරුෂයෙක් කියා ගන්නවා, කාන්තාවක් කියා ගන්නවා, පිරිමියෙක් කියා ගන්නවා, අම්මා කියා ගන්නවා, බිරිඳ කියා ගන්නවා, දුව කියා ගන්නවා. රටේ නැති දේවල් කියා ගන්නවා. කියාගෙන ඉතින් අර පුද්ගල ආරෝපණය කරන තාක් මේකේ තනිකර අවිද්‍යාවමයි පිහිටලා තියෙන්නේ. අවිද්‍යාව මත පිහිටලා තියෙන්නේ. ඉතින් අපි උඩින් නිකන් අර පැලැස්තර අලවනවා පොඩ්ඩක් මොන හරි අසුභ භාවනාවක් දාලා, මෛත්‍රී භාවනාවක් දාලා පොඩි පැලැස්තරයක් ගහනවා. හැබැයි අවිද්‍යාව මත පිහිටලා තියෙන්නේ. ඉතින් ඒ නිසා අපිට ඒ මූලයෙන්ම කපා ගන්නවා කියන එක. එහෙම නැත්නම් මේකේ තියෙන හේතුන්ම යටෙන්ම කපලා දානවා කියන එක, මේකේ යථා ස්වභාවයම තේරුම් ගන්නවා කියන එක, ඒක තමයි ඉතින් විද්‍යාව පහළ වීම. විද්‍යා උදපාදි, ආලෝකෝ උදපාදි කියලා හැම බුදුආයන වාසේ උදම්මනනවා. ඔන්න මොකද්ද මේ ධම්මචක්කප්පවත්තන සූත්‍රයේ මෙතෙක් කාලයක් මම දැකගෙන තිබුණේ නැහැ. මෙතෙක් කාලයක් මට වැටහුන්නේ නැහැ. ඔන්න දැන් නම් විද්‍යාව පහළ වුණා. දැන් නම් ආලෝකයක් පහළ වුණා. ඉතින් ඒ වගේ අර පුදුමාකාර මේ ඇතම් යෝගාචරයේකට වෙන්න පුළුවන්. يعني කීප දිනෙකම يعني මොකද්ද මේ කමඨාන සුද්ධ කිරීමේ සාකච්ඡාවල් දෙහිම කියනවා. මේ රාගේ යනවා මේ හොඳටම යනවා. හැබැයි අර වගේ දෙයක් ගන්නට ඒ තැනදී අහු වුණා නම් කෙලින්ම මෙතන අර පරිසම්පාදේ න්‍යායක් ඒ ප්‍රඥාවක් එතෙන්ට පහල වුණා නම් රාගේ නිකන් වාෂ්ප වෙලා යනවලු. ආ ඉන්න හිටින්න තැන නැති වෙනවා. සාමාන්‍යයෙන් අපිට අසුභයක් එහෙම දාලා මේක වාෂ්ප කරන්න බෑ එච්චර ඉක්මනට. අසුභේ දාලා ඕක ටිකක් මෙව වෙන්න ටිකක් වෙලා යනවා නැවත නැවත. ඒකට දාලා ආයි හිත එතෙන්ට යනවා, ආයි මෙතෙන්ට එනවා, ආයි හිත මෙතෙන්ට යනවා. ටිකක් එක්තරා අන්දමක දැඟලිල්ලක් කරන්න වෙනවා. ටිකක් ශෛවියාමක් තියෙන්නේ. නමුත් අර වගේ පරිසම්පන්න වශයෙන් මේක දැකලා මෙතන සත්පුජ්‍යල සභාවක් නැහැ කියලා තේරුම් අරගෙන ඒ දාන ඒ මේ එතන දානේ අවිද්‍යාව නැති කළා දැමීම නැත්නම් අවිද්‍යාවෙන් එන්න තිබිච්ච ඒ පෝෂණය වළක්වා දැමීම ධාතු වශයෙන් ඒක දැකීම හිතා ගන්න බැරි තරම් ප්‍රබලයි. ඒතකොට නිකන් රාගෙට උන්හිටිටත් නැති වෙනවා. ඉතින් ඒ වගේමයි ද්වේෂයට උන්හිටිටත් නැති වෙනවා. ඔන්න වගේ තත්ත්වයක් තියෙනවා. ඉතින් ඒ වගේ අර දැන් මෙතන මේ මුලින් කතා කරපු අර සත්පුජ්‍යල මට්ටම් මුලින් අහට ගිහිල්ලා ඒ වගේ බොහෝම සූක්ෂම මට්ටමකින් ධාතු මට්ටමට ගන්නවා කියන එක හරිම ඉතින් ධහමේ ගැඹිරත්වයක් තමයි මේ තේරුම් ගන්න තියෙන්නේ. ඉතින් ඕකම තමයි තවදුරටත් සූක්ෂම කරලා ධම්මානුපස්සනා මට්ටමකදී ඔය නීවරණ පබ්බේදී හිම බුදුරජාන් වහන්සේ විස්තර කරන්නේ. ඔන්න දැන් මේ වෙලාවේ හිතේ රාගේ තියෙනවා, ඔන්න රාගේ තියෙනවා කියලා දැනගත්තා. සන්තං ආජ්ජත්තං කාමච්ඡන්දං කත්ති මේ ආජ්ජත්තං කාමච්ඡන්දෝති පජානාති. දැන් මේ නයි රාගේ නැහැ, ඔන්න රාගේ නැහැ කියලා දැනගත්තා. නම් මේ මගේ හිතේ රාගයේද, අරයාගේ හිතේ රාගයේද, යා හින්දා ඇති වෙච්ච රාගයේද, මෙයා හින්දා ඇති වෙච්ච රාගයේද මොකක්වත්ම නැහැ. රාගේ තියෙනවද? රාගේ තියෙනවා නම් තියෙනවා. රාගේ නැද්ද? රාගේ නැත්තම් නැහැ. දැන් ඊටත් අපි ඊළඟට ඔන්න රාගේ නැති මනසක් තියෙනවා. සුන් මේ බොහොම පිරිසුදු වෙච්ච මනසක් තියෙනවා. ඔන්න පිරිසුදු වෙච්ච මනසේ ඔන්න මොකක් හරි අපි නිමිති ගත්තා. රාග අනුසයක් ඉස්සරහට පැන්නා. ඒ හරවන නිමිති ගත්තා. පොඩි පුජ්ජල ආරෝපණයක් දැම්මා. ඔන්න දැන් ඔන්න රාගේ එනවා. අනුප්පන්නස්ස රාමච්ඡන්දස උපාදෝ හෝති දංච බජානති. කලින් තිබුණ නැහැ කාමච්ඡන්දයක්. ඔන්න කාමච්ඡන්ද දැන් ඉස්සරහට එනවා. කාමච්ඡන්ද දැන් උපදිනවා, පහළ වෙනවා. හැබැයි ඒත් මේ කාමච්ඡන්දයක් පහළ වෙන්නේ මගේ කාමච්ඡන්දේ නෙමෙයි, එයා හින්දා ආපු කාමච්ඡන්දයක් නෙමෙයි, අරයා හින්දා ආපු කාමච්ඡන්දයක් නෙමෙයි, මේ කාමච්ඡන්දේ පහළ වෙන්නේ. ඊට පස්සේ කියන ඔන්න උප්පන්නස්ස කාමච්ඡන්දස්ස පහිනෝ හෝති දංච බජානති. දැන් ඔන්න කාමච්ඡන්දය කියලා දැඟගත්තා. ඒක පුඤ්ඤල ආරෝපණයක් කරේ නැහැ. මම මගේ වශයෙන් කරගන්න ගියේ නැහැ. අවිද්‍යාව වෙනුවට විද්‍යාව පහළ වුණා. මේ කාමච්ඡන්දයම එකwidehatකින් විද්‍යාව පහළ කර ගැනීම සඳහා මේ මොකක්ද මේ මූලද්‍රව්‍ය බවට පත් වුණා, අමුද්‍රව්‍ය බවට පත් වුණා. නීවරණම අමුද්‍රව්‍ය බවට පත් වුණා භවනාවෙන්, නැත්තම් ප්‍රඥාව කඩා ගන්න. අවිද්‍යාව වෙනුවට විද්‍යාව පහළ වුණා. ඔන්න ඊළඟට මොකද්ද වෙන්නේ? උපන්නස කාමච්ඡන්දස පහීනෝ හෝති. දැන් උපදුණු කාමච්ඡන්දේ ප්‍රහාණය වුණා. අන්න ඒකත් දැනගත්තා. දැන් තිබුණේ කාමච්ඡන්ද, ඒක දැන් ගියා. එයාට දැන් මම පෝෂණය කරේ නැහැ. ඉතින් ගියා යා. අවිද්‍යාව වෙනුවට විද්‍යාව පහළ වුණා, එයා ගියා. ඊළඟට පහීනස කාමච්ඡන්දස ආයතින් අනුපාදෝ හෝති සංජපජාන. දැන් මේ දැන් හරියටම දුන්නනම් ඒ මේ වැඩේ හරියටම කරානම් ඒ මුලිනු පුටා දැමීම ඔන්න හිටියා. දැන් ආවේ නැහැ. දැන් ඔන්න සෑහෙන වෙලාවක්, මොකද මේ හිත දැන් සම්පූර්ණයෙන්ම අවිද්‍යාවෙන් තොර වුණා. යම් පමනකට විද්‍යාව පහළ වෙලා තියෙන්නේ, ආලෝකේ පහළ වෙලා දැන් හිතේ තියෙන්නේ. දැන් අන්න මේ අවිද්‍යාවට ඉස්සරහට එන්න විදිහක් නැහැ. ආයි හිත අඳුර වෙන්න විදිහක් නැහැ. ආයි මෝහාන්තකාරයට යන විදිහක් නැහැ. මොකද විද්‍යාව ආලෝකේ පහළ වෙලා තියෙන්නේ. අන්න ඒ නිසා ඔන්න දැන් රාගේ එන්නේ නැහැ. ඔන්න යම් කාලයක් තියෙනවා ඔන්න රාගේ ආවේ නැහැ. පහිනස කාමච්ඡන්දස ආයතින් අනුපාදෝ හෝති සංජපජාන. දැන් ඉස්සරහ කාලයක් වුණ පවතිනවා රාගෙන් තොර කාලයක්. ඉතින් මේ හිතා ගන්න බැහැ බුදුරජාණන් වහන්සේ කොයිතරම්නම් මේක මේ හරිම මේ ප්‍රායෝගිකව පෙන්වනවද කියන එක. ඒ දේශාන්ට සිද්ධ වුණා නම්, ගාන්ට ප්‍රඥාවෙන් ඒක දැක්කනම්, විද්‍යාව පහළ වුණා නම්, ආලෝකේ උදා වුණා නම්, අන්න මේ රාග අන්ධකාරයට, අවිද්‍යා අන්ධකාරයට ආයි මෙයාව වහයලා ගන්න බෑ. ආයි මෙයාව අඳුරු කරන්න විදිහක් නැහැ. හැබැයි ඉතින් ආයෙත් ඉතින් මේ things මේක ඉතින් සෑහෙන කාලයක් ඉතින් නැවත නැවත කරන්න වෙනවානේ. අපිට එකපාරට මේකක් එක පොඩ්ඩක් මේක දැක්ක කියලා සම්පූර්ණයෙන්ම සදාකාලිකව හිතේ රාගෙන් තොර වෙන්නේ නැහැ. ඉතින් ඒ සදාකාලිකව රාගෙන් තොර වෙච්ච මට්ටමක් තමයි අනාගාමි වුණාම වෙනවයි කියන්නේ. ඉතින් මේ විදිහට කරලා නැවත නැවත දැකලා අවිද්‍යාව වෙනුවට විද්‍යාව පහළ වෙලා යම් වෙලාවක සම්පූර්ණයෙන්ම ওই වගේ රාගේශය වෙලාම ගියා නම් පහළ වෙන වෙලාවදී අපි විද්‍යාවම දානවා ආලෝකෙම උදා කරනවා. උනා නම් ඉතින් කවදා හරි රාගේශය වෙලා යාවි. ඉතින් ඒකට එක මේ දැන් මේ කිව් එක පැත්තක් විතරයි. ඉතින් ඕකට සීලෙන් අනුග්‍රහයක් කරන්න වෙනවා, ඉන්ද්‍රිය සංවරයෙන් අනුග්‍රහයක් කරන්න වෙනවා, ඊළඟට සතියෙන් අනුග්‍රහයක් කරන්න ඕන. හැමතිස්සෙම රාගයට ගිය ගමන් ටංගාලයා පෙන්ලා දෙන්න වෙනවා. ප්‍රඥාවෙන් අනිවාර්යෙන් මේ විදිහට අපි පරිසම්පන්න වශයෙන් දකින්න වෙනවා. ඉතින් මේ වගේ එකතකින් මේ බෝධිපාක්ෂික ධර්ම වලින් පුදුමාකාර මේ සිද්ධිය එයාගේ අතට ගන්නවා. බෝධිපාක්ෂික ධර්ම වල අතට ගන්නවා. ඉතින් බුදුරජාණන් වහන්සේ කියනවා මේක ගාන්ට ඔය විදිහට කරගෙන ගියා නම් අර මේ ධම්මාව ධම්මේ අபிසන්දේ ධම්මාව ධම්මේ පරිපූර්ණේති අපාරාපාරං ගමනායාති. මහන්නේ මේ ධර්මයෝම ධර්මයන් වෙතට පැමිණෙනවා. ධර්මයෝම ධර්මයන් පරිපූර්ණේ කරනවා මොකකටද? මෙතෙරින් එතෙරට යාම පිණිස. මේ ගොඩේ හිටියේ මේ අර ලොකු සානස කියනවා වගේ කක්කා ගොඩේ හිටිය මිනිස්සයා. අන්න දැන් කක්කා හොදගෙන දැන් පිරිසුදු වෙනවා. පිරිසුදු වුණා. ඒක ධර්මයෝම කරනවා. මේක මේ මම කරනවා නෙමෙයි, අනිත් අය කරනවා නෙමෙයි, අනිත් අය ආශිර්වාද කරනවා නෙමෙයි, මාක් හරි මන්ත්‍රයක් කළා මෙව කළා නෙමෙයි. මේ ධර්මයෝම ධර්මයන්ට එනවා. ධර්මයෝම ධර්මයන් වෙතට පැමිණෙනවා. ධර්මයෝම ධර්මයන්ව පිරිසුදු කළා දානවා. මෙතරින් එතරට යාම පිණිස. ඉතින් මෙන්න මේ වගේ පුදුමාකාර ඒ දහම් රසයක් බුදුරජාණන් වහන්සේ පෙන්වන ඒ දහමේ තියෙන නෛර්යානික බවක් මතු කර ගන්න පුළුවන්. ඉතින් මේ වගේ තැන් වලින් ඉතින් මම හිතනවා අද මේ ඇති කියලා මම කතා කළා ධර්ම සාකච්ඡාවක් නිසා. මේ මොනහරි මේ කරුණු සම්බන්ධයෙන් හෝ තමන්ගේ බණ භාවනාවට සම්බන්ධයෙන් හෝ යමක් එකතු කරන්න තියෙනවා නම් මේ ආරාධනා කරනවා විවෘත සාකච්ඡාවකට පැමිණෙන්න කියලා.
ජීවිතයේ ගත කරපු යම් යම් තීරණ වැඩකට සම්බන්ධව රවටි මුලක් වෙච්චවල් ප්‍රබල නැගිලා යන ඒක පොඩ්ඩක් යටපත් කරගෙන ලැබුවා සෝතු කරුණු වල කරගත්තන ප්‍රායු කරන්න ගියාම නම් වසල හැබැයි කරගන්න පුළුවන් ඊළඟ ලොකු විශ්වාසයකුත්
තියෙනවා. ඒකයි පොඩ්ඩ යන ගමනක් තියෙන්නේ. ඉතින් දැන් ඔය මම මේ අසුව භාවනාව, මෛත්‍රී භාවනාව මේ ටිකක් එච්චරට දැන් මෙතෙන්දී වර්ණනා කරේ නැහැනේ. නමුත් මුලදී ඒවත් අවශ්‍ය වෙනවා. ඒ කියන්නේ මුලදී අපිට මේ ඔය තනං ඔය රාගේ දිහා දැක ගන්න තරම් සතිය ප්‍රබල නැහැ. මොකද බොහොම ප්‍රබල නැති මනසකින්, වැඩිච්ච නැති මනසකින් මේ කෙලෙස් දිහා බලන්න ගියාම අපි යටපත් වෙලා යාම තව පෝෂණය වීමත් ආයේ වෙන්නේ. එනිසා චිත්තාන පසනාව කරන්නවත් එපා කියලා තියෙනවා. සතිය ප්‍රබල නැත්තම් සම්පජඤ්ඤය අඩු නම් චිත්තාන පසනාවට ගිහිලා වැඩක් නැහැ කියලා බුදුහාමුදුරුවෝ කියනවා. ඒ නිසා ඒ අපිට නිසා يعني යම් යම් වකවානු වලදී ඔය ඔක්කොම ටික ලං කරගෙන ඉන්න වෙනවා. අසුබ භාවනාවක් ගැන තියන්න ඕනේ. අපි හිතමු අසුබ ෆොටෝ ටිකක් ළඟ තියාගෙන ඉන්න වේවි. නැත්නම් අසුබ මොනා හරි පොතක් ළඟ තියාගෙන ඉන්න වේවි. ඒ වගේ නැත්නම් අසුබ සම්මර්ෂණයක් කරන්න ඉඩ තියෙනවා. නැත්නම් ඕන අපි තුනව සීවතිකයක් ළඟ තියාගෙන ඉන්න නම් මොකද මේ තාම අපි ශක්තිමත් නැහැ. තාම අපි හරිම දුර්වලයි. එතකොට අර වගේ මොනා හරි දැනට පාවිච්චි කරන්න පුළුවන් මේ ආයුධ ටිකක් ළඟේ තියාගන්න පුළුවන් වෙනවා. ළඟ තියාගන්න සිද්ධ වෙනවා. කරන්න දෙයක් නැහැ. ඉතින් අපි තේරුම් ගන්න ඕනේ අපේ මට්ටම ඕක තාම. කරන්න දෙයක් නැහැ. අනට අර වෙනුවට ඔන්න මෛත්‍රී භාවනාවක් කරනවා. තාම සත්පුජ්‍යල ලෝකේ සම්මුති ලෝකේ. ඉතින් අපිට නිකන් මේක නිකන් තියරි එකක් වශයෙන් කිව්වට මෙතන කෙනෙක් නැහැ, පුජ්‍යලයක් නැහැ, සත්වයක් නැහැ. අත්තරලා දාපන් කියලා කිව්වට ඉතින් එහෙම අතාරින්න නැහැනේ හිත. ඒකත් නිකන් මුදු මතු පිටින් කියන තියරි එකක් විතරයිනේ. මේ නිකන් න්‍යායක් විතරයි. ඒක මේ හිතට තේරලා නැහැනේ. ප්‍රඥාව කවදි වෙලා නැහැ. ඉතින් ඒ නිසා මේ කිව්වටේ කිව්වයි කියලා ඔක වෙන්නේ නැහැ. ඒක මේ ඔක ප්‍රායෝගිකව අපේ හිතේ වැඩෙන්න ඕනේ. ඒ අවශ්‍ය කරන ගුණධර්ම ටික සතිය වැඩිලා තියෙන්න ඕනේ. ප්‍රඥාව ටිකක් හරි වැඩිලා තියෙන්න ඕනේ. සමාධියක් තියෙන්න ඕනේ මේ චිත්‍රය හොඳට පැහැදිලිව දැක ගන්න. ඉතින් අන්න ඒ වගේ ඔය හේතු කාරණා ටික සම්පූර්ණ වෙලා විපස්සනා ආයුධ ටික ළඟට එන්න කාලයක් යනවා. අනිවාර්යෙන් ඒකට කාලයක් ගන්නවා. ඉතින් එතෙක් ඉතින් අපි අර ළඟ තියෙන අර ලේසි ආයුධ ටික දැනට ලං කරගන්න පුළුවන් වෙන්න ඕනේ. තාම බෑ මේ මොකද්ද න්‍යෂ්ටික ආයුධ පාවිච්චි කරන තත්ත්වෙට මම තාම සූදානම් නැහැ. ඉතින් එතකොට අතේ තියෙන පීයක්ද උදැල්ලක්ද කැත්තක්ද ඒවා තමයි දැනට පුළුවන්. ඒවට ඉතින් ලොකුවට ඕක ඉගෙන ගන්න දෙයක් නැහැ නේද? වළන්නනේ තියෙන්නේ. පොල්ලක් නම් තියෙන්නේ පොල්ලක් අතර අර ඉන්නවා තියෙන්නේ. ඉතින් අන්න ඒ වගේ ඉතින් අර බරපතල මේ ප්‍රබල ආයුධ ටික ලෑස්ති කරගන්නකම් ඒකේ සඳහා මගේ පුහුණුව ඇති කරගන්නකම් මට ඉතින් යන්තම් ගොඩ දාගන්න පුළුවන් ආයුධ ටිකක් ළඟ තියාගන්න වෙනවා. අන්න ඒ වගේ තමයි. ඒ නිසා දැන් මේ කාලෙදී මහත්තයාගේ ඔළුවට ඉතින් ගෙදර අමතක වෙනකම් ඉතින් ඔය ටික ප්‍රශ්න එනවා. අනිවාර්යයෙන්ම ඉතින් කාලයක් යනවා. කොහොමත් ඉතින් අවුරුද්ද දෙකක් අනිවාර්යයෙන්ම යනවා. අර ටික නියම් පොඩ්ඩක් අමතක වෙවි. අර ග්‍රාම සංඥා, ගෘහ සංඥා ටික අයින් වෙලා ඔන්න මේ ආරණ්‍ය සංඥා ටිකෙන් ඔළුව පිරෙන්න. ඉතින් ඒක ඉතින් දැන් මෙහි ආරණ්‍ය සම්බන්ධයෙන් එන සංඥා ටික, ආරණ්‍ය සම්බන්ධයෙන් එන ප්‍රශ්න ටික දැන් හොඳයි කියලා ගන්න. එහෙනම් මේ වෙලාවේදී. එතකොට මෙහි ප්‍රශ්න ටික උඩට ආව නම් ඒ කියන්නේ අර ටික යට යනවා. එහෙනම් මෙහි ප්‍රශ්න වලට දැන් ආවඩන්නයි තියෙන්නේ.
ඒක ප්‍රබල වෙන වාසි සලකුවගේ අසුපය වඩනට වඩා රාග සංඥාවම අර පටිච්චසමුප්පාදෙම නේදම අර ඒ වගේ යම් දිනුවවකුත් මගේ මනස පෙන්න මෙතෙන් ඉතින් අරපු යම් කිසි මත්තමෝට සිට එකඟ වෙනා වගේ සිද්ධ ඇති වෙනවා. ඒ හින්දා අර වගේ දේවල් දෙකෙන් ග්‍රහණය කරගන්න පුළුවන් නම් තියෙනවා මොකද අසුබේ පුළුවන්. නමුත් පටිසම්පාද ඊට වඩා මේ බෝන්සේ දේශනා කරන විදිහටම මේ සංඥාවක් සත්ව සංඥාවක් ඒකට යාට පොඩ්ඩ ප්‍රබල වෙන්නද ඔව් ඒ දෙක ලොකු හැකියාවක් වුණේ යම් පොඩි හැකියාවක්
ඒක තමයි තින් ඉස්සරහට ගන්න තියෙන්නේ. يعني අපි ඇත්තටම يعني අපේ හිත ගත්තාම නිකන් අපි හිතමු මේක බොහොම නිකන් පිරිසුදු වතුරක් වගේ දෙයක් කියලා. දැන් මේ පිරිසුදු වතුරට නිකන් පාසි බැඳෙනවා වගේ, තන් නිකන් පාටක් දැම්මා වගේ, කලර් එකක් දැම්මා වගේ, ඩයි එකක් දැම්මා වගේ තමයි මේ රාගේ දානවා කියන එක. ඉතින් නමුත් ඉතින් අර තීචිතෝ දැන් පිරිසුදු බව දැන් නැහැනේ, කෙලසිලානේ තියෙන්නේ. ඉතින් මේක ඉතින් අනිත් එක මේ අදයීම කරන දෙයක් නෙමෙයිනේ අපි මේ. කල්ප ගණන් දෙසේ ඕකමයි කරලා තියෙන්නේ. ඉතින් බුදුහාඳුරේ කියනවා ඔය මේ ගද්දුලබද්ද සූත්‍රයේදී හැම දීගරත්තං ඉදං චිත්තං සංකිලිට්ඨං රාගේන දෝසේන මෝහේන ආති. අනේ මේ හිත දීර්ඝ කාලයක් තිස්සේ මේ කල්ප ගණන් තිස්සේ රාගේන් ద్వේෂේන් මෝහේන් කිලිට වෙලා තියෙන්නේ. කෙලසිලා තියෙන්නේ. ඉතින් මේ නිකන් හිතන්න මේ පිරිසුදු වතුරක් තිබුණේ. ඒ ඇතුලේ තියෙන්නේ මේ බොහොම පිරිසුදු බවක්. හැබැයි මේක කෙලසිලා තියෙන්නේ මේ රාගෙන්. කෙලසිලා තියෙන්නේ ద్వේෂයෙන්. කෙලසිලා තියෙන්නේ මෝහයෙන්. මේක අද ඊයේ කරපෙහෙකුත් නෙමෙයි මේ කාලයක් තිස්සෙම අර මේවමයි දාලා තියෙන්නේ. නිකන් පිරිසුදු බව තියන් ඉඳලා නැහැ අපි. ඒ වෙනුවට මේක කෙලෙසලා තියෙන්නේ. ඉතින් අපිට කවදා හරි පුළුවන් නම් මේ තීච්ච මේ ටික විසිකලා දාලා අපේ ටික අයින් කරලා නිකන් වතුර ටික ෆිල්ටර් කරනවා වගේ ආයෙත් අර පිරිසුදු වතුර ටික ගන්න. අන්න අපේ හිතේ ප්‍රകൃතිය. ඒකනේ ඔය කියන්නේ පබස්සර මිදම් බික්කේ චිත්තං කියන මේ හිතේ තියෙන්නේ ප්‍රභාසර ගතිය. හිතේ තියෙන්නේ පිරිසුදු ගතිය. ඒක හැබැයි දීර්ඝ කාලයක් තිස්සේ කෙලසගෙන තියෙන්නේ අපි. කාලයක් තිස්සෙම මේකට දාලා දාලා රාගේ දාලා 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 පෝෂණය කරලා 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 තණ්හාවටම දාස වෙලා, ද්වේෂේ දාලා 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 ද්වේෂෙම දවලා 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 මෝහය මතම අන්ධකාර ගිත ගිහිල්ලා කෙලිසිලායි තියෙන්නේ. ඉතින් ඕක සුද්ධ කළා සුද්ධ කළා සුද්ධ කළා සුද්ධ කළා ඉතින් මෙතෙන් මේක සුද්ධ කරනවා නම් මේක පිරිසුදු වෙනවා කියන එක න්‍යායක්. ආයි මට අමුතුවෙන් මේක මොකද කරන්න යන්නේ, මේ අර තියෙන මේ ටික මලකට ටික කඩන්නයි තියෙන්නේ, මලට මලකට ටික සුද්ධ කරන්න ඕනේ. ඉතින් මම ඒක මට කවුරුත් කළා දෙන්නේ නැහැ. බුදුහාඳුරෝ පාර පෙන්නලා දීලා තියෙනවා. මම හැබැයි සුද්ධ කරන වැඩේ කරන්න ඕනේ. ඒක දවසින් දෙකෙන් සුද්ධ වෙන්නේ නැහැ. අද පොඩ්ඩක් සුද්ධ කරනවා, ආයෙ හෙටත් සුද්ධ කරනවා, ආයෙ අනිද්දා සුද්ධ කරනවා, ඉන් අනිද්දා සුද්ධ කරනවා. කවදද මේක පිරිසුදුම වෙන්නේ? එතෙක් සුද්ධ කරන්න ඕනේ. ඉතින් අපිට වෙලා තියෙන්නේ අපිට මේක ප්‍රායෝගිකව යෙදෙන්න නැහැනේ. ඉතින් ඕකනේ ප්‍රශ්නේ. අපිට ඕනේ ඉන්ස්ටන්ට්ලි. අපිට ඕනේ ටග් ගාලා ඔක්කොම ටික වෙන්න. එහෙම දෙයක් මානසික ලෝකේ නැහැ. දැන් ප්‍රායෝගික ලෝකේ මොකද්ද කියන්නේ? මේ භෞතික ලෝකේ මිනිස්සු තින් ඔක්කොම දැන් බොත්තම සදගුරු ගමන් ඩුක් ගාලා ඔක්කොම ටික වෙන්න පුළුවන් තරම් ඒකට තමයි උත්සාහ කරන්නේ. විද්‍යාවෙන්ද අරකෙන්ද මේකෙන්ද ඉතින් බටන් එක ප්‍රෙස් කරපු ගමන් ඔක්කොම ටික අතගාව තියෙන විදිහට තමයි හදාගන්න උත්සාහ කරන්නේ. ඉතින් ඒක මානසික ලෝකයට දාන්න බෑ ඉතින්. එතන තමයි හරිම ලස්සන. කියන්නේ අපිට ආයෙත් ඉතින් අර බොහොම ප්‍රතිපදාවකට ක්‍රමානුකූල පියරෙන් පියර යන ගමනකට එළඹෙන්න සිද්ධ වෙනවා ආධ්‍යාත්මික ගමනට පිවිසෙනකොට. එතකොට අන්න ආයෙත් අපි නිකන් අර පුංචි දරුවෝ වගේ බොහොම නිකන් අහිංසක හිතක් ඇති කරගෙන නිහතමානී හිතක් ඇති කරගෙන ආයෙත් නිකන් පොඩ 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 පිරිසුදු කර කර පිරිසුදු කර කර නිකන් අර හිතන්න නිකන් මල බැඳිලා තියෙන භාජනයක්. ඒ භාජනේ ඉතින් අපි හූරන්න ඕනේ, මල ටික අයින් කරන්න. දැන් අපිට තියෙන්නේ එහෙම නෙමෙයිනේ, අපිට ඕක ඕනේ ඩක් ගාලා ඔන්න එබුවා ද්‍රාවණයක එළියට ගන්නකොට ඔක්කොම පිරිසුදුයි. අපි ඔහොමනේ ඉතින් හිතන්නේ. එහෙම ද්‍රාවණයක් නැහැනේ අපේ හිතට. ඒ ද්‍රාවණය ඔබලා අරගෙන ආ දැන් තියෙන පිරිසුදු හිත. ප්‍රභාසර හිත ආවා. රාගෙත් අයින් වුණා, දේශෙත් අයින් වුණා, මොහෙත් අයින් වුණා. එහෙම එකක් නැහැ. දැන් හිතන්න දැන් ඔන්න සරියුත් මහරහතන් වහන්සේ. අපි දුමු උපතිස්ස පරි මේ මොකද්ද උපතිස්ස කාලේ. දැන් උන්වහන්සේ ගිහිල්ලා මේ අර යේ ධම්මා හේතුපබවා තේ සං හේතුන් තථාගතෝ ආහ කියනකොටම සෝවන්නා. ඉතින් අපි හිතුවොත් දැන් ඉතින් අයි මම උන් නැත්තේ. ඉතින් උන්වහන්සේ ගැන කල්පනා කළ බලමු, උන්වහන්සේගේ පෙර බව වල මොනවාද කොච්චර කළා තියෙනවද? දැන් අර මොකද්ද මේ මොකද්ද පාරමිතා පුරණ මේක මේ මට මතක නැහැ. කොහොම හරි ඒ එක අනුභවයකදී, ඒ කියන්නේ මේ මම බුදුරජාණන් වහන්සේ කෙනෙක්ගේ අග්‍ර ශ්‍රාවක වෙනවා කියලා තීරණය කරන ඒ භවයේදී, ඒ භවයේදී එතන හිටිය ඒ තාපස පැවිද්දෙන් පැවිදි වෙලා හිටිය ඒ පිරිසේ නායකයා, ඒ නම හිටන් දාලා තියෙනවා. නම හිටන් මට දැන් නම මගේ ඔළුවට එන්නේ නැහැ. නම මතකද කාට හරි? ඈ සරද තාපසතුමා. දැන් මේ සරද තාපසතුමා කියන්නේ තවත් මේ තාපසවරු දහසක්ද දහස් ගානකටද නායකයා. ඉතින් ඔන්න තව කවුද මන්දා මේ සෞරඥන් වහන්සේ නමක් වඩිනෝ. වඩනකොට ඉතින් ඊට පස්සේ අනිත් සියලු මායත් එක ගිහිල්ලා මේ 이르දි බලද ඔක්කොමත් තියෙනවා. දැන් මේ කල්ප ගානකට කලින් ඉතින් මේ පිරිසත් එක්ක ඔක්කොම ගිහිල්ලා ඉතින් එයාටත් මේ බුදුගුණ කියලා දීලා පහදවලා ඔක්කොමත් කළා, දානෙ දීලා බුදුරජාණන් වහන්සේ දානෙ වළඳනකන් ඊළඟට අර සේසතක්ද කොහෙද චත්‍රයක්ද කොහෙද දරාගෙන ඉඳලා මේ සරද තාපසතුමා. ඉතින් අනිත් අය ඔක්කොම බණ අහලා රහත් වෙනවා. බුදුහාමුදුරුව හැබැයි එතන ඉන්න අග්‍රශ්‍රාවක ස්වාමීන් වහන්සේට කියනවා බණ කියන්න දුන්නොම දැන් මේ අග්‍රශ්‍රාවකතුමා ස්වාමීන් වහන්සේ ගැන හිතක් පහළ වෙනවා. අනිවාර්යෙන් මමත් අග්‍රශ්‍රාවක වෙන්න ඕනේ කියලා. ඉතින් ඒ අදිෂ්ඨානය තමයි පිහිටව ගන්න. දැන් බලන්න එයාගේ එයා යටතේ හිටිය ඔක්කොම ගෝලියෝ රහත් වෙනවා බුදුරජාණන් වහන්සේගෙන් බණ අහලා. මෙතුමා රහත් වෙන්නේ නැතුව අන්න තව ඉදිරි බුදු කෙනෙක්ගේ ශාසනයේ අග්‍රශ්‍රාවක වීම සඳහා පෙරම් පුරනවා. දැන් මේ කොච්චර ගමනක්ද මේ? දැන් මේ කල්ප ගානකට කලින් හිටිය තැන. ඉතින් ඉබඳු චරිතයක් දැන් මේ ප්‍රාර්ථනා කරව බුදුරජාණන් වහන්සේගේ ධර්මය පෙරි දෙකක් අහලා සෝවන්නවා කියන එකද
ඉන්නේ. වෙන්න පුළුවන්. නෑ නෑ නෑ. අසල ගන්න රකින්ටි යක්නොත් එතකොට සාරද සාරද දැක්කේ අගසම් වෙන්න ඕන කියලා මොන වගේ විශේෂ ගුණාංගයක්ද?
ඒක යාගේ හිතේ තියෙන ප්‍රාර්ථනා වේලා.
අධිකරණයේ ඒ වගේ කැපකිරීම රහත් වෙන අවස්ථාවකදී සසරේට වහිනවා කියන්නේ එක්ක බුදු වෙනවා වගේ තැනකට යනවා. අද සම ගියේ නේ. ඔව්. එතෙන්දී අර බුදු වෙනවා වගේ තැනකට යනනම් යන්න පුළුවන්. එතන තාවකෝ
දන්නේ කොහමාර කියනවානේ මේ අග්‍රශ්‍රාවක වෙන්නත් දයාසංඝකල්ප ලක්ෂ්‍යයද්ද කොහෙද පෙරම් පුරන්න කියනවා. මේ දයාසංඝය නේද? ඔව්. කියන්නේ මේ මොකක්ද සම්මා සම්බුදුරජාණන් වහන්සේලාගෙන අසංකේද අසංකේකුත් කල්පලක්ෂයද අසංකේ දෙක හරි ඔන්න ඔය වගේ ඉතින් මේ තියෙනවා ඒ කියන්නේ පොඩි වැඩක් නෙමෙයි ඉතින් ඉතින් නිකන් එච්චර කාලයක් තිස්සේ ඉතින් ඒ පාරමිතා පුරාගෙන ඇවිල්ලා ඒ බඳු චරිතයකටින් දස් ගාලා අර්ග හරියා ඉතින් ඉතින් අපි මේ මට්ටමින් අපිව හිතා ගන්නවනේ ඉතින් එතන තියෙන අපේ අධිමානයන්නේ තියෙන්නේ ඉතින් ඉන්ද අපි දේරුම් ගන්න තියෙන අපි එච්චර දේවල් නැහැ ඉතින් යම්පමණකට පොඩ්ඩක් ඉතින් වාසනාවක් තිබිලා තිනවා මේ බුද්ධෝත්පාද කාලේ ඉපදිලා යම් මනුසාත් භාවයක් ලැබලා බුදුබණක් අහලා කල්‍යාණ මිත්‍ර සම්බන්ධයක් ලැබිලා මේ ටික කරගන්න අපිට කුසල් තිබිලා දෙනවා. ඉතින් අර මට්ටමේ නෑ ඉතින්. කරන්න දෙයක් නෑ. අපි ඉන්න මට්ටමේ ඉඳන් යන්න ඕනේ ඉතින්. ඉතින් අපේ මට්ටමේ ඉඳන් කරගෙන ඉතින් යන්න වෙනවා. ඉතින් සාමාන්‍යයෙන් අර පෙන්නවනේ. මොකද්ද මේ උග්ගටිතඤ්ඤ විපතිතඤ්ඤ නෙය පදපරම කියලා හැම මට්ටම් කීප හතරක් පෙන්වනවානේ බුදුන් වහන්සේ. ඉතින් අපි නිකන් සාමාන්‍ය වශයෙන් හිතාගෙන ඉන්නේ අපි කොහෙද ඉන්නේ කියලා. හිතාගෙන ඉතින් අපේ ඉන්න මට්ටමින් කරගෙන යන්නයි තියෙන්නේ. මේ අරකේ නැහැ කියලා මම සරියුත් හාමුදුරන්ගේ මට්ටමේ නැහැ කියලා ඉතින් පසුතැවිලි ඉන්න නෙමෙයි තියෙන්නේ. ඉතින් ඒක පසුතැවෙන එක කියලා දෙන්නේ නැහනේ. ඉතින් ඒ අවශ්‍ය කරන හේතු ටික සම්බාධනය කරන්න වෙනවා. ඔව්. ඉතින් අපි තේරුම් ගන්න තියෙන්නේ දැන් මගේ හිත ටක් ගාලා එකඟ වෙන්නේ නැත්තම් ඉතින් මම එකඟ කරගෙන නැහැ මේ සංසාරෙදී ඒක. හදලා නැහැ. මම වෙන වෙන බහුබූත කර කර ඉඳලා තියෙන්නේ. නිහතමානී වෙන්න නෝ මම මේක කළා නැහැ. දැන් බලන්න ඇතම් කෙනෙක්ට ටක් ගාලා ඉතින් වැඩි කාලයක් යනවා දහන උපදව ගන්නවා. ඉතින් අපි ගිහිල්ලා try කරාට වෙන්නේ නැහැ ඉතින් ඒක සෑහෙන්න දත කාලා දත් මිටි කාලා ඕනේ මේ එහෙම දෙයක් ඇති කරගන්න. ඇතම් කෙනෙක් ටිකක් අහලා මේ හොඳ ඒක විපස්සනා නුනුකුත් පහල වෙනවා. ඉතින් අපි කරනවා තාම නැහැ. අන්න ඒ වගේ ඉතින් අපි දරන්න ඕනේ මේක මේ කොච්චර ප්‍රාර්ථනා කරත් නෙමෙයිනේ මේක වෙන්නේ. ඒ වුණා කරන ටික සකස් වෙන්න ඕනේ. නේද? වුණා ටික සකස් වුණා නම් ඉතින් වැඩේ වේවි. අපි අඬනා ඉන්න වෙනකොට ඉතින් වැඩේ කරන්නයි තියෙන්නේ. ඒ මානසිකත්වය ඇති කරන්න ඕනේ මේ ඇති කරගන්න ඕනේ මේක මේ නිකන් මතු පිටින් අත ගගා ඉඳලා අනුන් ලවා කොස්සට බැව්වා කියලා මගේ වැඩේ වෙන්නේ නැහැ. ඒ න්‍යාය හරියාවේ නිකන් මේ සාමාන්‍ය ලෝකෙට ආධ්‍යාත්මික ලෝකෙට මේ මගේ කෙලස් ටික අනුන් ලවා අද්දවන්න බෑ. මගේ කෙලස් ටික මම ගොඩ දා ගන්න වෙනවා. මෙතනම සුද්ධ කරන්න වෙනවා. ඒක මේ අනුන් ලවා කාට හරි කීයක් හරි දීලා කුලියම් මලියක් දීලා ඒක කරගන්න හැකියාවක් නැහැ. ඒක බුදුහාමුදුර එහෙමම කියනවානේ. බුදුහාමුදුර කියනවා මේ තුම් හේකිච්චං ආතප්පං අක්ඛාතාරෝ තථාගතං පටිපන්නා පමොක්ඛන්ති ජහයිනෝ මාරබන්දනං මේ නුඹලා විසින්ම මේ කෙලස්තාවන වීරය කරන්න ඕනේ. තථාගතයන් වහන්සේලා කියන්නේ මඟ පෙන්වන්නෝ පමණයි. පටිපන්නා පමොක්ඛන්ති මේ ප්‍රතිපදාවට යම් කෙනෙක් පිවිසුණා නම් ඒ අය බොහොම කෙලස්තාවන වීරයකින් ධ්‍යාන වැඩුවා නම් විපස්සනාවක් වැඩුවා නම් අන්න මාරබන්දනින් මිදෙනවා. ඔච්චරයි. මට කරන්න පුළුවන් පාර පෙන්වන එක විතරයි. ඉතින් බුදුහාඳුරුවොත් එහෙම කියනවා නම් ඉතින් අනිත් අය ගැන වෙන කෙනෙක්ට බැහැ නිතින් ඒ කියන්නේ වෙන කෙනෙක් ආශිර්වාද ගන්නලා අපිව රහත් කරන්න බැහැ නිතින් බුදුහාඳුරුව ඍජුවම අතන කියලා තියෙනවානේ. බුදුහාඳුරුවන්ට කරන්න බැරි දේ ශ්‍රාවකෙක් කරයිද? ශ්‍රාවකෙට පුළුවන් ද සර්ටිෆිකේට් එකක් දෙන්න? ආ දැන් ඔයා හරි මගේ බණ ටික ඇහුවා. ආවා දැන් ඔයා ඔන්න මේ මෙන්න මේ මට්ටම. සරියුත් මහරහතන් වහන්සේලාත් කරන්න බැරි වුණා. සරියුත් මහරහතන් වහන්සේත් කාටද මේ කවුද මේ ලකුණටක බද්දියද කවුරු හෝ මේ තව ස්වාමීන් වහන්සේ කෙනෙක් බණ අහනවා. දැන් බණ කියනවා සරියුත් මහරහතන් වහන්සේ කියන්නේ යනවා. සරියුත් මහරහතන් දීගෙන යනවා. ඉතින් හොඳටම ඉතින් පවර්ෆුල් බණක් කියගෙන යනවා. අර ස්වාමීන් වහන්සේ දැන් රහත් වෙලා තියොරයි. දැන් අනිත් බණ අහපු ස්වාමීන් වහන්සේ කියන්නේ හොඳට කියන්නේ ඔක්කොම ඉතින් වැඩේ වෙලක් ඉවරයි. හැබැයි කිව්වේ නැහැ රහත්ුණා අය ස්වාමීන් වහන්සේ හරි දැන් නවත්තන්න මම දැන් රහත්ුණා කියලා කිව්වේ නැහැ. උන්වහන්සේත් බොහොම ධර්ම ගරුවෙන් නිහතමානීව බලහනවා. ත්‍යෝග සිද්ධිය මේ ජේතවනාරාමයේ ඉඳගෙන බුදුරජාණන් වහන්සේ දකිනවා. දැකලා උදාන වාක්‍යයක් තියෙනවා ඒ සම්බන්ධයෙන්. මාරයි දැන් මහා අමුතුම වැඩ තියෙන එක අතින් බැලුවාම සාසනේ වෙලා තියෙන්නේ. අන්න ඒ වගේ ඉතින් අර මේ දැන් සරියුත් මහරහතන් වහන්සේටවත් ඒ හැකියාව තිබිලා නැහැනේ. බුදුරජාණන් වහන්සේට තිබිලා තියෙනවා. බුදුරජාණන් වහන්සේ ගාව තියෙන මේ අසාධාරණ ඥානයක් අනිත් කෙනාගේ හිතේ තියෙන ආශ්‍රව අනුශයයන් දැක ගන්න. නමුත් ඒක සරියුත් මහරහතන් වහන්සේටවත් තිබිලා නැහැ. දැන් ඉන්න මන් දන්නේ නැහැ ඉතින්. ඔව් තිරම මොකද?
කිලිස් වා ගන්න මත්තම මේ අල්ලන්න ඕන සංඥා මට්ටමේදී මේ සංහාව මත්තම දැන් ඔය කුවිලාවේ දිසාවන්නේ
අපිට සංඥා වට්ටමේ මුලදී අහුවෙන්නේ නැහැ අහුවෙන්නේ
නැහැ අන්න
ඒ කියන්නේ සංඥා වට්ටම් පහු කරලා ගිහිල්ලා තව තව නිමිති දාලා මේ හිත දැවෙන්න ගත්තට පස්සේ තමයි අහුවෙන්නේ මුලදී සෑහෙන්න පරිඋත්හාන මට්ටම් වලට ඇවිල්ලා උඩම ඒ කියන්නේ සෑහෙන කැළතෙනකොට තමයි අහුවෙන්නේ ඒ කියන්නේ සතිය දුර්වලයි ප්‍රඥාව මදි තාම නීවරණ වලමයි හිත තියෙන්නේ පිරිසුදු බව මදි තාම ඉතින් අර වගේ බොහොම සූක්ෂම මට්ටමකින්ම නිකන් අර බීජ මට්ටමෙන්ම අල්ලන්න මම හිත වඩලා ගන්නවා
ඔතන ලිමිට් එක වෙනසක් නැහැ ඒක තණ්හා මට්ටමේ නවත්තන්නේ
නැහැ තණ්හා මට්ටම නෙමෙයි ඊට මෙහා ඔව් ඊට මොකක් නැහැ ඔව් නෑ ඒක තමයි එහෙම ඉතින් කියන්න බෑ නේද ඒ කියන්නේ මේ එක එක මේ ඒ කියන්නේ ඔය දැන් මොකද්ද ඔය සතර ආහාර ගැන කතා කරනවානේ සතර ආහාර ගැන කතා කරනකොට දැන් හිතන්න කබලින්කාර ආහාරය ගැන කියනවා කබලින්කාර ආහාරය හොඳට පරිඤ්ඤය වුණා නම් සම්පූර්ණ වශයෙන් දැකගත්තා නම් බුදුරජාණන් වහන්සේ කියනවා අනාගාමී වෙනවා කියලා. මොකද කාමයන් ගැන අතහැරෙනවා. අර ස්පර්ශ ආහාරය ගැන කියනවා. ස්පර්ශ ආහාරය ගැන කියද්දිත් මම හිතන්නේ රහත් වෙනවද කොහෙද කියලා කියන්නේ. ඊළඟට මනෝ සංජේතන ආහාරය ගැන කියද්දිත් මට මතක රහත් වෙනවා වගේ කියන්නේ. ඊළඟට විඥාන ආහාරය ගැන කියද්දිත් රහත් වෙනවා කියලා තමයි කියන්නේ. අන්න ඒ වගේ ඒ කියන්නේ මේ ඒවා ඉතින් බහුලීකృత වුණා නම් ඉතින් කියන්නේ පොඩි තැන් නෙමෙයි කියන්නේ පරි සම්පාදේම කියන්නේ ගැඹුරුනේ ඉතින්. ඉතින් අපිට හින්දා දැන් ඔය මම කර පෙන්ලා දෙන්න තමයි මේක මෙහෙට කියන්නේ එකතකින් ඒ කියාර සූක්ෂම භාවයක් තියෙනවා. මෙහාට යන්න සූක්ෂම බව වැඩි වෙනවා. ඒ නිසා මේ විඥාන ආහාර වගේ මට්ටමක් හරිම සූක්ෂමයි. කබලින්කාර ආහාර ඉතින් අපිට තේරෙනවා. නමුත් ඔය විඥාන ආහාර මට්ටම මනෝ සංචේතනාත් ඉතින් ටිකක් හරි තේරෙනවා. ස්පර්ශ ආහාර ටිකක් හරි තේරෙනවා. විඥාන ආහාර ඉතින් ටිකක් තේරුම් ගන්න තියෙන අමාරුයි. තියෙන්නේ වගේ ඉතින් අර ටිකක් අර සූක්ෂම මට්ටම් තමයි මේ කතා වෙන්නේ. ඉතින් ඒ වගේ හිත මෙසියුම් වෙවි සියුම් වෙවි. දැන් හිතන්න මෙහෙම උදාහරණයක් දෙන්න පුළුවන්. හිතන්න දැන් ඔයාට තියෙනවා මාක් හරි රෙදි කෑල්ලක්. දැන් හිතමු මේ කාපට් එක කියලා. ඉතින් අවුරුදු ගණන් තිස්සේ මේක පාගල මඩයි අරවයි මේවයි කූඩැල්ලෝ මැරිච්ච ඒවයි අරවයි මේවයි කොහොමද දාලා මේකේ ආයි පොඩි රොඩක් දැම්ම කියලා පේන්නේ නැහනේ. ඊළඟට අපි මෙන්න මේ සුදු රෙද්ද. දැන් මේක සුදු රෙද්ද මේක හයි කරනකොට තනි සුදු පාටයි. එතකොට ඒකෙන් පොඩි මැස්සෙක් කවක් පේනවා. හිතන්න ඒක. දැන් නම් ඉතින් ඔය අපේ ට්‍රේලා තියෙන්නේ. හැබැයි ඒ දවස්වල හයි කරපු දවස්වල මැස්සෙක් කවක් පේනවා. අන්න ඒ වගේ හිතන්න අපේ පිරිසුදු මනසක් නම් අපි තිබුණේ. තාම හැබැයි මැස්ස වහන්න ඉඩ තියෙනවා හැබැයි. තාම මැස්ස වහන්න නිර්ආවරණ වෙලයි තියෙන්නේ. මැස්සන්ගෙන් ආවරණ වෙලා නැහැ. යන්නේ වගේ තමයි නිකන් අපි දැනට පිළිසුදුයි හිත පරිඋත්ථාන මට්ටමේ කෙලස් නැහැ හැබැයි අනුසය තියෙනවා. අනුසය තියෙනවා. එහෙනම් මැස්ස වහන්න පුළුවන්. ඇහිලා කොයි වෙලාවේ වහනවත් දන්නේ නැහැ. ඉතින් ඒතර හැබැයි මේ තියෙන පිළිසුදු හිත නම් අන්න මැස්සෙක් අහව ගමන් පේනවා. මොකද සුදු පාටයිනේ. සුදු පාට තිරේ මැස්සෙක් අහව ගමන් අන්න කළු පාටයි මැස්සා අන්න ටක් ගාලා පේනවා. අන්න ඒ වගේ තමයි අන්න සංඥා වට්ටමේම අහු වෙනවා. නමුත් මේකම නිකන් ජරා ජීර්ණ වෙච්ච මේ බුමුතුරුණක් නම් කාපට් එකක් නම් ඕකේ මැස්සෙක් ඇහුවා කියලා නෙමෙයි මේ ජරා ගොඩක් තිබුණත් පේන්නේ නැහැ. එච්චරට අපවිත්‍රයි. එහෙම තත්ත්වයක් තියෙනවා. ඒ නිසා අපි يعني මේක සූක්ෂ්ම يعني ගොරෝසු මට්ටමෙන් ඊළඟ සූක්ෂම මට්ටමකට ගන්න වෙනවා. ඊට වඩා සූක්ෂම මට්ටමකට ගන්න වෙනවා. අන්න ඒ වගේ සියුම් වෙවි පිරිසුදු වෙවි ඉතින් ඒක එන්න අවශ්‍යයි. ඔව්. හොඳයි. එහෙනම් අපි මේ දෙවියන්ට ඥාතීන්ට පින් දීලා අපේ ධර්ම සාකච්ඡාව මෙතනින් අවසන් කරනවා. එත්තාවතාච අම්හෙහි සම්බතං